අයිබෝවන් අදත් ටෝක් විච්චාතුර ටිකක් වෙනස් මානයක කතිකාවක් අපි හැමදාම ගේන්නේ රට ගැන හිතන රටේ වෙනස්කම් කරන්න පුළුවන් මොනවද ශේෂ්ත්‍රයන්වලද රටේ අනාගතය කොයි විදිහට හසුරවන්න පුළුවන්ද අපි හැමදාම මේ වැඩසටහන වෙන මානයක වෙන විදිහකට කරේ. ඉතින් අදත් අපි ආරාධනා කළේ ටිකක් අපි දන්න කියන කෙනෙක් තමයි. නමුත් අපි දන්නේ එක හේතුවක් ඉදලා සිද්ධියක් ඉදලා. නමුත් ඊට වඩා බොහෝ දේවල් තියෙනවා ඔහුත් එක්ක කතා කරන්න, අත්දැකීම් එක්ක බෙදා ගන්න. ඉතින් අදත් බුද්ධිමය සංවාදය. එමනම් ආරම්භ කරන්නේ අපේ රොහාන් ෆර්නෑන්ඩෝ මහත්මයාත් සමග, ව්‍යවසායකෙක්, ව්‍යාපාරිකයෙක්, ඊටත් අමතරව හිටපු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා වෙනවා, තවත් රටේ බොහෝ තැන්වල නම කියපු කෙනෙක්. අයිබෝවන් ඔබ පිළිගන්නවා.
අයිබෝවන් චතුර.
එකපාරට හිතෙන්නේ හැමෝම දැක්ක ගමන් මේ ටෙලිකොම් සභාපති රොහාන් ෆර්නෑන්ඩෝ මහත්මයා කියලා. හැබැයි ඊට වඩා ඉතිහාසයක් ඔබත් එක්ක කතා කරනකොට තියෙනවා. කෙටියෙන් කිව්වොත් ඔබ කවුද? කෙටියෙන් ඇහුවොත් ඔබ කවුද?
ඇත්තරම චතුර, මම ව්‍යවසායකයෙක්. මගේ ව්‍යවසායක ජීවිතය පටන් ගන්නේ 1975. ගැන අවුරුදු 40කට කිට්ටු වෙන කාලයක් ව්‍යවසායකයෙක්. ටෙලිකොම් සභාපති හිටිය අවුරුදු 3යි. ඉතින් මං හිතන්නේ ඒ කාලේ හොඳ දෙයක් කරපු හින්දා වෙන්න පුළුවන් මිනිසුන්ගෙන් අතර මගේ නම යන්නේ, සේවකයන් අතර තියෙන්නේ. නමුත් මගේ ඇත්තම ජීවිතය පටන් ගන්නේ තේ කර්මාන්තය හරහා, තේ අපනයන කර්මාන්තය හරහා. කාසන් කම්බ මැච්චකින් පටන් ගන්න බුක්බෝන් සමාගමේ වැඩ කරලා අවුරුදු 10ක්, එංගලන්තේ බුක්බෝන් සමාගමේ අවුරුද්දක් වැඩ කරලා තමයි මගේම ආයතනය පටන් ගත්තේ HVA ලංකා එක්ස්පෝර්ට්ස් කියලා 1990. ඒක 1995 වෙනකොට HVA ෆුඩ්ස් කියලා ආයතනයක් පටන් ගන්න. ඒක හරහා කෙලදිව් කියන සන්නාමය ලංකාවේ ආවින්ද සන්නාමය ලෝකයේ රටවල් 40ක ස්ථාපිත කරලා විශාල ව්‍යාපාරයක් බවට පත් කරා. ඒක තමයි කෙටියෙන් මගේ ව්‍යාපාර ජීවිතය.
ව්‍යාපාර ජීවිතයේ ඔබ හදපු ලස්සනම සන්නාමය තමයි හෙළදිව් එක. එතකොට අද ජපානයට ගියත්, බොහෝ රටවලට ගියත් අපිට තාම අයිස් ටී එකක් බලන්න පුළුවන්. මොනවා හරි පානයක් දකින්න දෙනවා නම් ඒක ලංකාවෙන් ගිය බ්‍රෑන්ඩයක් කරන මේ හෙළදිව් කියන බ්‍රෑන්ඩ් එක ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. අපිට බැරි ඇයි මං කියන්නේ? දැන් අනිකුත් ගොඩක් සන්නාම වෙළඳපොළට ගිහින් තියෙනවා. නමුත් ඒ වුණාට පේන්න නෑනේ මේ ගොඩක් සන්නාම මේ ජපානය වගේ මාකට් එක. ඇයි එහෙම වෙන්නේ?
ජපානය කියන්නේ මේ චතුර බොහොම අමාරුම මාකට් එකක්, වෙළඳපොළක් ඇතුළට ගන්න. මොකද ඒකේ තත්ත්ව පරීක්ෂණ, ඒ වගේම අලුත් අදහස් පැකේජින් වලට හුඟක් තැනක් දෙන මේකත් තමයි මම හිතන්නේ ලෝකේ අමාරුම වෙළඳපොළ තමයි ජපානය. ජපානයේ මොන හරි එකක් කෙලින්ම දාන්න පුළුවන් නම් සුපර් මාකට් එකකට මං හිතන්නේ 90%ක් තමුන්ගේ කාර්යභාරය ඉෂ්ට කරලා තියෙන්නේ. ඉතින් අපි ජපානය අවුරුදු 20කට කලින් ජපානයට ඇතුළු වුණේ බොහොම පොඩි ප්‍රමාණයකින් පැලට් එකක් වගේ ෂිප් කරලා. දැන් අපි ජපානයට නොයෙක් ජාතියේ තේ අරිනවා. අනිත් එක තේ කියන එක ඉස්සෙල්ලා අපි හිතන් හිටියේ මේක නිකන් බොන දෙයක් විතරයි. සමහර ලෝකේ ලාභම බීම වෙන්නත් පුළුවන්. මේ ප්‍රංශයට ගියොත් වතුර එකක් ගණන් වෙන්න පුළුවන් තේකටත් වඩා. නමුත් තේ කියන්නේ ඉතාමත්ම බලවත් පානයක්. අන්න ඒක තමයි අපි HV එකේ අඳුනගත්තේ. ඒ අරහා අපි R&D පටන් අරගෙන, ඒ කියන්නේ පරීක්ෂණ කරලා අලුත් දේවල් මේකට එකතු කරලා, ඉතින් ඒ හරහා තමයි අපි මේක කරන්නේ. ලංකාවට ලොකු හයියක් තියෙනවා අනිත් සන්නාම වලටත් මේ වගේ දේවල් කරන්න.
දැන් ඔබතුමාගේ ප්‍රොඩක්ට් එක ගත්තන් පස්සේ ඒ දවස්වල ගත්තොත් මේක වැලියු ඇඩ් කරලා තිබ්බා. එතකොට දැන් අපි ලංකාවේ දකින්න දෙයක් තමයි, දැන් උදාහරණයක් ඔබතුමා ජපානයේ හිටපු ඉඳලා ජපානට ගියාම අපි දන්නවා සෙන්චා පවුඩර් එක වෙනම එනවා, මච්චා පවුඩර් එක වෙනම හදනවා, ග්‍රීන් ටී එසන්ස් ඔක්කොම හදනවා, ග්‍රීන් ටී වලින් අයිස්ක්‍රීම් හදනවා, ලුණු හදනවා, හැම දෙයකටම මේක එකතු කරලා තියෙනවා. එතකොට හැබැයි අපේ බ්‍රෑන්ඩ්ස් ඔක්කොම එහෙ තියෙනවා. අපි දිඹුල ටී එක ගත්තොත් දිඹුල කියලා වෙනම, අපේ මං හිතන්නේ වෙන ලෝකේ වෙන රටක දන්නේ නැහැ දිඹුල තියෙනවා කියලා. හැබැයි ජපානයේ දිඹුලට ලොකු මාකට් එකක් තියෙනවා. ඇයි මේ අපිට එන් ප්‍රොඩක්ට් එක හදන්න බැරි වෙන්නේ? ඇයි අපිට මේක මේ අගේ දාම එකතු කිරීමේ ඉහළම තැනට යන්න බැරි වෙන්නේ?
දැන් ඔය අගේ එකතු කිරීම කියන්නේ වැලියු ඇඩඩ් එකක්, අනිත් එක බ්‍රෑන්ඩින්. අනිත් එක කොච්චර වැලියු ඇඩ් කරත් වැඩක් නැහැ ඒකට සන්නාමයක් ඈඳුවේ නැත්තම්. මොකද ඒක යන්නේ වෙන කාට හරි. ඉතින් මම හැමතිස්සෙම පිළිගත්තු දෙයක් තමයි අපි සන්නාමයක්, බලවත් සන්නාමයක් හදන්න ඕන මුළු ලෝකෙටම යන්න පුළුවන්. ඒක අරහා අපිට අගේ එකතු කිරීම වැලියු ඇඩ් කරලා විකුණන්න පුළුවන්. ඇත්තටම තේ වලින් තව එකක් ඔබ මේ නොකියපු දෙයක් තියෙනවා. තේ වලින් කෑම හදන්න පුළුවන්. දැන් ඔය වියට්නාම්, තායිලන්තේ ගියාම කුකින් විත් ටී තේ දළු වලින් කෑම හදන්න පුළුවන් එක එක දේවල් හදන්න පුළුවන් ඉතින් තේ කියන්නේ ඒක මේ ඉමක් කොනක් නැති අනන්තයට යන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් හදන්න පුළුවන් එක මේ පැලෑටියක් තමයි තේ
ඔබතුමා කියන්නේ අපි මේක හරියට මාකට් කළා නැද්ද පොෂනින් කළා නැද්ද සන්නාමකරණය මැදිද මොකද්ද අපේ තියෙන අවුල
මේම දැන් මම ඔය තේ මණ්ඩලයේ ඉන්නකොට තේ යපනන කරු සංගමයේ සභාපතිලා ඉන්නකොට අපි රජයට කිව්වා මේ 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 ව්‍යාපාරය තේ ඉන්ඩස්ට්‍රි එක මේක මේ බැඳලා තියන්න එපා මේකට යන්න දෙන්න දැන් තේ තමයි මේ ලංකාවේ ව්‍යාපාරයකට වැඩියෙන්ම මේ නියාමනයට භාජනය වෙන මේක ඒකට හේතු ගොඩක් තියෙනවා දැන් ලෝක වෙළඳපොළ ගත්තොතින් බිලියන 80ක ඩොලර් බිලියන 80ක වෙළඳපොළක් ලෝකයේ තියෙන්නේ අපි ලංකාවේ වෙළඳ අපි ලංකාවේ අපරේන මේක අවුරුදු දැන් අවුරුදු 10ක් තිස්සේ ඩොලර් බිලියන 1.5යි මේක විතාමත් ලේසියෙන් ඩොලර් බිලියන 5ක් පරි කරන්න පුළුවන් නමුත් මේකට සම්බාධක තියෙනවා මොකද අපේ ලංකාවේ හදන්නේ තේ කිලෝග්‍රෑම් මිලියන 350යි ලෝකයේ තේ පානය කරනවා බිලියන 6.5ක් ඉතින් අපි තේ එච්චර ලොකු මාකට් එකක් යන්න දෙන්නේ නැත්තේ ලංකාව ඇතුලේ ඉඳගෙන මේ තියෙන අනවශ්‍ය නියාමන හරහා ලොකු හුඹස්බියක් තියෙනවා වෙන රටවල් වලින් ගෙනල්ලා මේක දැම්මුතින් සිලෝන් ටී එකේ ක්වොලිටි එක වැටෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. සන්නාමය තියෙන කෙනෙක් කවදාකවත් ඒ සන්නාමය පැහැතර වැටෙන්න දෙන්නේ නැහැ. ඉතින් සන්නාමයට අවශ්‍යයි ලංකාවේ අනිත්තේ සහ සන්නාමය ඉතාම විශාල තැනකට ගෙනියන්න පුළුවන් වපසරියක්. ඒක තමයි නැත්තේ.
ඔබතුමා ව්‍යාපාර කරලා ව්‍යාපාර සාර්ථකත්වයට පත් වෙලා තිබෙන එක හැබෑව. නමුත් දැන් මේ මොහොතේ ව්‍යාපාරකරණය සම්බන්ධයෙන් මේ රටේ කතා කරොත් ඒ මිනිස්සයා දිහා බලන්නේ මේ බිස්නස් කරලා ගොඩ දාන්න පුළුවන් තැනක්ද පුදුම නෙගටිවිටි එකක් කියන්නේ හැමතැනම ඍණාත්මක අදහස් රට හරියන්නේ නැහැ රට දාලා යන්න ඕන මේ රටේ හිටියොත් හරියන්නේ නැහැ ළමයින්ට අනාගතය නැහැ මේක තමයි රැල්ලක් විදිහට හැමෝගෙම ඔළුවේ වැඩ කරන දේ ඔබ ව්‍යාපාර කරන කෙනෙක් විදිහට ඔබට මේක දැනෙනවද ඔබ හිතනවද මේක යා යුතු මොහොත කියලා
නෑ මම හිතන්නේ යා යුතුමද හැබැයි මට පුද්ගලික මේ මේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මගේ පවුලේ මගේ පුතා හිටියේ මගේ ව්‍යාපාරේ HV එකේ එක කාලයක් ආව අවුරුදු 6කට ඉස්සෙල්ලා මේක කරන්න මේ ඒ කියන්නේ එච්චර ඔබතුමා ඔබ කියනවා වගේ මේ හැල හැප්පිලි ඒක කරන්න දෙන්නේ නෑ ඩිය කියවිලි ඉතාමත් තද නියාමනයක් කියන්නේ ඒක මේ මේ ව්‍යාපාරයක් කරන්න බැරි විදිහට නියාමනයක් එයා තීරණයක් ගත්ත ඇමරිකාවට යනවා කියලා. අද ඇමරිකාවේ ඉතා විශාල ව්‍යාපාරයක හිමිකරුවෙක්. තේ, කොකොනට් ක්‍රීම්, එතකොට කුළුබඩු වර්ග, පොල් තෙල් ආනයනය කරලා බෙදා හරිනවා. එයාගේම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා මිරකල් පාම් කියලා. කොටිම් කියන හෑෂ්ටැග් එකත් ද කොකොනට් මෑන් කියලා. ඉතින් විශාල ව්‍යාපාරයක් අවුරුදු 6ක් ඇතුළත ගොඩනගන්න පුළුවන් වුණේ ඒ වාතාවරණය. ඉතින් ඒ වගේ වාතාවරණය ලංකාවේ හැදුවොතින් මේ ලංකාව කිසි දවසක යට යන්නේ නැහැ ගොඩේනෝ මිසක්. ඉතින් අර ඍණාත්මක ගතිය එන්නේ මොකද අපි මේ පොඩි අර මේ අදිමානසිකත්වයක් නෙමෙයි නිකන් මේ මානසිකත්වයක හිර වෙලා ඉන්නේ ටයිම් කැප්සියුල් එක. මේක තමයි ලෝකෙන් උතුම් රට කිව්වට අපි උතුම් වැඩ කරන්න අවස්ථාවක් නැහැ. කරන්න යන එක කකුලෙන් ඇදලා පල්ලෙහැට දානවා. ඔන්න ඕක තමයි ඇත්ත. නැත්තම් දේශපාලනය ඕකට හරස් වෙනවා. අපි මං හිතන්නේ මේකේ දේශපාලනය වැඩි. දේශපාලනය තමයි හැම එකටම වලකපන්නේ. ඕක තමයි ප්‍රශ්නේ රටට තියෙන්නේ. දේශපාලනය ඒගොල්ලන්ව තියන්න ඕන දේශපාලනය කරන්න. ව්‍යාපාර කරන්න දෙන්න ඕන ව්‍යාපාර කරන්නට. ඒක හරිය නියාමනය කරන්න ඕන. ඒක ප්‍රශ්නයක් නෑ. හරි නීති රීති රෙගුලාසි ගෙනල්ලා. එහෙම නැතුව හැම එකම ඇඟිලි ගහලා ඒක කරන්න දෙන්නේ නැත්නම් මේ රට මෙතනම හිර වෙලා තියෙන මොකද අපේ දැන් අපනයන ආදායම ඩොලර් බිලියන 15යි. අපිට 20ට ය아가න්න බැරුණ ඉන්නේ. අපරේන ආදායම. ඉතින් මෙච්චර අවුරුදු ගාණක් මහන්සි වෙලා මෙච්චර දේවල් මේ රටේ තියෙන එක අපිට බෑ කරන්න. දැන් බලන්න අපේ මහමුද තියෙනවා ඉන්දියන් සාගරේ ලංකාවගේ දහගුණයක් ලොකුයි. මාළු වෙන්නේ කිලි රටේ. කියනවා මේ අපිට තියෙනවා කියලා මන්දපෝෂණය. කොහොමද මන්දපෝෂණය හැදෙන්නේ ලංකාවේ අයට? අපි මේක හරියට කළමනාකරණය කළ දැන් රජ රටට ගියාම එතන තියෙන වැව් සංඛ්‍යාව දැකපුවම ඒ සේරම කොච්චර හොඳට කළමනාකරණය කරලා මසුන් බෝ කරලා අපිට කවදාක්වත් ප්‍රෝටීන් ඌනතාවයක් නැති විදිහට අපේ ළමයින්ව අපේ මතු පුර හදන්න පුළුවන්. ඇයි අපි කරන්නේ නැත්තේ? දේශපාලඥයෝ ඒව ගැන බලන්නේ නැහැ. රටේ අපිට තියෙන්නේ අපි ඉංග්‍රීසියෙන් කියවොතින් we have a political agenda, not a national strategy. අපිට national strategy එකක් නැහැ රටට. මේ national strategy එක හැදුවොතින් ආණ්ඩු මාරු වුණාට ඒක මාරු වෙන්න බෑ. දේශපාලන මේ අවශ්‍යතාව තමයි ආණ්ඩුට මාරුනේ. So we are running with a political agenda as opposed to a national strategy.
මට හිතෙනවා ඔබතුමා මේ ජාතික ජන බලවේගයේ නියෝජනය කරන කෙනෙක්ද කියලා. මොකද එක පාර්ට් බැලුවෙන් පස්සේ ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි, ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියනෝ දේශපාලඥයෝ තමයි ඔක්කොම වක් කියන්න ඕන කියනෝ. හැබැයි අනිත් පැත්තට බැලුවම මේ 225ට කරන්න පුළුවන් මොනවද? මේගොල්ලන් ප්‍රතිපත්ති සම්පාදනය කරන්න විතරයි පුළුවන්. ඇමතිකම් 50යි තියෙන්නේ. මේකෙන් ඔක්කොම කරන්න බෑ. රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයක් ඉන්නෝ. ඒගොල්ලෝ විශාල වශයෙන් මේවට ඒ කියන්නේ දේශපාලඥයා කොයි වෙලාවෙම මාරුනොත් ඒගොල්ලෝ තමයි මෙතන ඉන්නේ. ඉතින් ඇයි මේ ඒ පැත්ත ගැන හිතන්නේ නැතුව දේශපාලඥයා ගැනම එහෙම චෝදනාවට ලක් කරන්නේ?
අපි මෙහෙම බලමු චතුර. 1948 අපිට නිදහස ලැබෙනකොට මේක සරු රටක්. මම කියන්නේ ධනවත් රටක් කියලා. මේකේ තිබුණ නැහැ අතිරික්ත මේ 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 හිඟයක් තිබුණ නැහැ අපේ ධනේ. ඒ වගේම මේක මේ ආසියාවේ මොඩල් එකක් වුණා. කොටිම කියන සිංගප්පූරුව, කොරියාවත් බැලුවේ ලංකාව දිහා. එච්චරට හොඳ මොඩල් එකක්. ඔය 70 අවුරුද්දක සාපයක් නෙමෙයි අපිට තියෙන්නේ, ඊට වඩා අඩු සාපයක්. මොකද අපේ DS මහාමානී DSN එක මහත්තයා, සර් ජෝන් කුතුරාලා වගේ අය මේ රටට, CPD සිල්වා ඒ කට්ටිය මේ රට දියුණු කරා. අපි වැව් හැදුවා, සේනානායක සමුද්‍රය, ගල්ලෝයේ ව්‍යාපෘතිය හැදුවේ අපේම සල්ලිවලින්. පිටරට ගිහිල්ලා සල්ලි අරන් ණයට ගෙනාවේ නැහැ. මොකද අපිට තමයි ලෝකේම වාරි මාර්ග කර්මාන්තය ගැන දැනුම තියෙන ලංකාවේ. දැන් බලන්න නුවර ගිහාම නුවර වැව හැදුවේ ක්‍රිස්තු පූර්ව 450. ඉතින් ඒ කාලේ තමයි ඔය මේ හුඟක් අනිත් රටවල් කැලෑවල හිටපු රටවල් ක්‍රිස්තු පූර්ව 450 දී
කිරි මොහොතද
අපි 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 කලාවය හැදුවා. රුවන් මේ මේ නුවර වැව, තිසා වැව, බසවක්කුළම අපිට මයිතලේ ලංකාවේ තියෙනවා වැව් 50,000කට වැඩිය තියෙනවා වැව් අමුණු. ඒ කියන්නේ මේ මේ
එල්ලංග පද්ධතිය ඔක්කොමත් එක්ක
සේරම එක්ක අනිත් එක පොළොන්නරුවේ ඉඳලා ගෙනියන යෝදෑල. අතින් මේවා අපේ මේක තමයි අපේ උරුමය. අපිට තියෙන මේ උරුමය පැත්තකට දාලා 77 ආපු ආණ්ඩු වලින් කරපු වැඩේ ආර්ථිකය විවෘත කරපු එක හොඳයි. ඊපස්සේ ණය ගත්තා. ඊට රටට ණය දෙන්නමයි බලාගෙන ඉන්නේ. ණය වලින් කොමිස් එක ආවා. ණයට ණය ගත්තා. ඊට පස්සේ කණ්ඩත් ණය ගත්තා. දැන් අපි ණය ගන්න පරිභෝජනයට. පරිභෝජනේ ණයගත්තුතින් කවදාකවත් රටකට ගොඩ එන්න බෑ. පරිභෝජනේ අපි හදා ගන්න ඕනේ. මොකද රටට මේ රටේ තියෙන වතුර තියෙනවා, මේ රටේ ඉරු එළිය තියෙනවා, පස හොඳයි, මහන්සි වෙලා බගා කරන්න විතරයි තියෙන්නේ. රිලව් ප්‍රශ්න තියෙනවා, ඒකත් අපිට මග අරව ගන්න පුළුවන්. නමුත් අපිට අවශ්‍ය කෑම මේ රටෙන් ඉපද ගන්න පුළුවන්. අපිට අවශ්‍ය මත්ස්‍ය සංඛ්‍යා මාළු ඉන්නවා මේකේ. ඕන එකක් තියෙනවා අපිට. අපිට නැත්තේ අර අපිට තියෙන අදිෂ්ඨානය.
ඉතින් ඇයි අපි මේ රට දිහා ඒ කියන්නේ දේශපාලඥයෝ මේක කරේ නැහැ කියලා මම අපව මේ ප්‍රශ්නේ කොටසකට එනවා. ඇයි බලන්න හේතුව අපි ගත්තොත් 1950 වෙනකොට ඔව් අපිට යම් කිසි මුදලක් අතිරික්තයක් තිබ්බා තමයි. හැබැයි ජනගහනය 150 හිටියි. අද 2,20,00,000ක් ජනගහනය ඉන්නවා. අපේ දේශපාලඥයෝ කරේ නැහැ කියන්න බෑ. සේනානායක සමුද්‍ර ඉඳලා මේ මහවැලි ජලාශය ඔක්කොම හදලා අද මොරගහ කන්ද දක්වා උමාවේ දක්වාම හදලා තියෙනවා. මොරගහ කන්ද ගත්තත් මේ වැව් විශාල ප්‍රමාණයක වතුර එකවර දරන්න පුළුවන් මට්ටම ලොකු වෙලා තියෙනවා. ඉතින් අනිත් පැත්තෙන් ගත්තාන් පස්සේ මාතෘ මරණ සංඛ්‍යාව, පුද්ගල දරුවපත් අනුපාතය, මේ හැම දෙයක්ම සාක්ෂරතා මේ ඔක්කොම වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි අවුරුදු 30ක යුද්ධයක් තිබිච්ච රටක්, ජනතාවගේ අරගල තිබිච්ච රටක්, ඒ විතරක් නෙමේ ජාතීන්ට එරෙහිව සංහාර සිදු වෙච්ච රටක්. ඉතින් එහෙම රටක ඉතින් මීට වඩා දෙයක් අපේක්ෂා කරන්න පුළුවන්ද?
දැන් බලන්න ඉස්සෙල්ලාම නවත්තන්නේ මොකද්ද? ඔය පාර්ලිමේන්තු ඉන්නයට ගරු කියන වචනේ පාවිච්චි කිරීම. ඒකින් තමයි අපි ඒගොල්ලන්ගේ ගරුත්වයක්. ගරු කියන ගරු සේවයනේ. ඔනරරි කියන්නේ ඔනරබල් කියන්නේ මිනිහෙක්. ගරු සේවයකටනේ ගරු කියන්නේ. දැන් අපේ ගරු මන්ත්‍රීතුමා, ගරු ඇමතිතුමා මොකද්ද මේ විහිළුව? වෙන රටවල ඔහොම කරන්නේ. දැන් මේක මේ හරහා මේගොල්ලන්ගේ දේවත්වයට උස්සලා තියෙන්නේ. අනිත් එක මේකට ගියාට පස්සේ ආයෙ එළියට බහින්න කැමතිත් නැහැ. දැක්කන ඉන්න කට්ටිය හැරමිටිය විතරයි අඩු, තමයි රෝදපුටි උනුත් වෙන කට්ටිය ඉන්නවා. ඉතින් මේ මේකට අපේ මිනිස්සුත් වහල් වෙලා තියෙනවා. ඔය වහලු කියලා මම දැක්ක මුල් පොතේ දාලා තියෙනවා. ඒක සම්පූර්ණ බැහැර කරන්නත් බෑ. මේකට ගියාට පස්සේ අතාරින්නේ නැහැ. මොන හරි කළා අපෝ මේ මොකද ධනිය සහ බලය මත රැඳිච්ච පාර්ලිමේන්තු න්‍යාය හින්දා අපේ රටේ ඔය ඔබ කිව්ව සියලු දේ දියුණු වුණත් ආර්ථිකය දියුණු වෙලා නැහැ. රටක ඉස්සලාම දියුණු වෙන්න උපාය මාර්ගය තමයි රටේ ආර්ථිකය. එතකොට මිනිහාගේ අතේ සල්ලි තියෙනවා නම් ඔය කැරලි කෝරාහල කරන්න යන්නේ නැහැ මිනිස්සු. මිනිස්සුන්ගේ මිනිස්සුන්ට ජීවත් වෙන්න හොඳ මාර්ගයක් තියෙනවා නම් ආර්ථිකය ගැන විශ්වාසයක් තියෙනවා නම් තමුන්ගේ ළමයින්ට හොඳ අනාගතයක් තියෙනවා නම් කවදාකවත් කලකෝලහලට යන්නේ නැහැ. උතුරු යුද්ධයේ බැලුවත් දකුණේ කැරලි බැලුවත් ඔවා සේරම ආර්ථික අහේනිය මත පදනම් වෙච්ච කාරණා. දේශපාලන බලයට වඩා නමුත් මේක දේශපාලනය හරහා ඒක දේශපාලනය කරලා තියෙන්නේ දේශපාලඥයෝ විසින්. මම කියන්නේ දේශපාලඥයෝ සේරම නරක මිනිස්සු කියලා වැඩි බහුතරයක්. ඉතින් ඒ හින්දා අර හොඳ මිනිස්සුත් වැටෙන්නේ අර කුඩුකරටම තමයි. අර කිරි කලියට ගොම බින්දක් දැම්මා වගේ තමයි වෙලා තියෙන්නේ දැන් මෙතන. ඉතින් මේක මේ අර සිස්ටම් චේන්ජ් කියලා අපි බලාපොරොත්තු වෙන්නේ විනිවිදභාවය සහ වගවීම සහ වගකීම කියන මේ කරුණු තුන අපේ මේ රටක් පාලනය කරනකොට ගෙනාවුතින් රට දියුණු කරන්න පුළුවන්. දැන් බලන්න මම අද පත්තරේ දැක්කා ජපන් ආණ්ඩුවෙන් ඩොලර් මිලියන ගාණක් දෙනවා ඔය මේ වංචා දූෂණ නවත්තන්න. ඒකිනුත් ගාණක් ගැහුවේ නැත්තම් හොඳයි. නමුත් ඒක හරියට හරි පාවිච්චි කරලා හරි ක්‍රියාමාර්ගයක් ගෙනාවුතින් රටට අද එක්කෙනෙක් හරි ඉන්නවද හිරේ ගිහිල්ලා හිරබත් කන මේ හොරකම් කරලා අහුවෙලා ලොකු මහපරණ මම හිතන විදිහට නෑ. ගියත් අද ටික දවසක් ඉඳලා එළියට එනවා. ඊට පස්සේ නඩුව අහන ප්‍රමාණයක් අපි දැකලා නෑ. ඉතින් ඕක වුණොතින් මම නම් කියන්නේ රටේ මොනාරි හොරකම් කරුදී ඒකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දෙන්න ඕන. ඒ නීති ගේන්න ඕන. ඒ නීති ක්‍රියාත්මක කරන්න ඕන. නීතිය හරියට ක්‍රියාත්මක අපිට නීති තියෙනවා. මං හිතන්නේ අපේ මේ නීති ශාස්ත්‍රය අකර්මණ්‍ය වෙලයි කියලා. නමුත් නීතිය ක්‍රියාත්මක වෙන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඔන්න ඔතනින් තමයි මේ රටේ වෙනස ඇති වෙන්නේ.
අපි දැන් රට වෙනස් කරන්න තමයි හැමතිස්සෙම කියන්නේ. දැන් අපි සිංගප්පූරුව වගේ ආදර්ශයකින් තමයි වෙනස් කරන කතා කරන්නේ. දැන් මෙතනින් පටන් ගාද මෙරිටොක්‍රසි වලින් පටන් ගත්තාන් පස්සේ අපි දිගටම කියන්නේ ඔන්න දැන් සිංගප්පූරුව මෙහෙම දියුණුනා මෙන්න මේකමයි කරේ. මේ ඇත්තටම ඔය සිංගප්පූරුව දියුණු කරපු මොඩල් එකෙන් අපිටත් දියුණු වෙන්න පුළුවන්ද?
සිංගප්පූරුව පටන් ගත්තු කාලෙයි දැන් ලෝක ආර්ථිකය සහ භූ දේශපාලනය තියෙන එකයි වෙනස්. ඉතින් අපිට ওই සිංගප්පූරු මොඩල් එකට ගිහිල්ලා මම හිතන්නේ රට කරන්න පුළුවන් කියලා. නමුත් අපිටම ආවේනික මොඩලයක් හදාගන්න පුළුවන්නේ
අපේ මොඩල් එකක්.
මොකද්ද? සිංගප්පූරුවේ තිබුණේ නැහැ කෘෂිකාර්මික පරිසරයක් තිබුණේ නැහැ. සිංගප්පූරේ වතුර තිබුණෙත් නැහැ. සිංගප්පූර වතුර ගෙනාවේ මැලේසියාවේ. ලංකාවේ අපිට මේ අත්‍යවශ්‍ය සියලු දේවල් ලංකාවේ තියෙනවා. මේක හරියට කළමනාකරණය කරන්නේ කොහොමද? මේවා පරිහරණය කරන්නේ කොහොමද කියලා ක්‍රමවේදයක් රටට අඳුන්වා දීලා ඒකට හරිය මං කට්ටිය පත් කරුතින් මේ රට 2048 වෙන්න ඕනේ මේක ගොඩගන්න. අවුරුද්දෙන් ගොඩගන්න පුළුවන් රටක් මේක. මම 100%ක් විශ්වාස කරන මේක අවුරුද්දෙන් අනිත් පැත්තට හරවන්න පුළුවන් රටක් කියලා.
අවුරුද්දෙන්
පුළුවන්. ඉස්සෙල්ලාම
ළඟ වැඩි වගේ ජනාධිපතිතුමා 2048 වෙනකන් දිලා දිනේ අටි අමාරු වින්ද වෙන්න පුළුවන්.
ඒගොල්ලෝ ඉතින් අවුරුදු ගාණක් මේක පල්විච්ච කට්ටියනේ. ඒගොල්ලෝ කියනවා මිනිස්සු පිළිගන්නවා නම් අදටත් අපිට ඉතින් අනාගතයක් නැහැ. අපිට අලුත් දැක්මක් එන්න ඕන. ඔය පිටරටවල ගිහිල්ලා පිටරටට කියන ලෝකෙට ප්‍රකාශය ගෙදරට මර්ගාත කියලා අපේ තියෙනනේ සිංහල භාෂාවේ කියමුණා. එහෙම එකක් තියෙනවනේ. ඉතින් අපි එහෙම නෙමෙයිද අද දකින්නේ. ඉතින් මොකද හේතුව? පිටරට ගියාම ඔය කියන්නේ බටහිර රටවල් ඒගොල්ලන්ට අපි හිතුවරත් වඩා අවශ්‍යයි මේ රට අස්ථාවර පිට තියාගන්න. ඒක ඒගොල්ලන්ට වාසිදායකයි. මේක චීනයේ පැත්තට ගියොතින් එහෙම ප්‍රශ්නයක් වෙනවා. ඉන්දියාවත් ඉන්නවා මෙතන, චීනෙත් ඉන්නවා මෙතන. දැන් අපි ඔය දෙකට අර ගිරේට අවුවෙච්ච පුවක් ගෙඩිය වගේ. අපි දැනගන්න ඕන කොහොමද මේ දෙගුල්ලන්ව බැලන්ස් කරන්න කියලා. ඉතින් අපිට ඕන තරම් ණය දෙයි. අපි ණයේ ඉන්න කාටද වාසිය තියෙන්නේ? ණය දෙන රටවල් වලටනේ වාසිය තියෙන්නේ. නැත්තම් අපිට කරන්නේ අපිට ණය ඕනේ අපි මේ විදියට කරනවා. අපිට ස්වාධීනත්වයේ තියෙනවා. දැන් බලන්න දැන් අපේ රටේ තියෙන ආර්ථික මර්මස්ථාන එක එක අපෙන් ගැලවිලා පිටරට වලට යන්න පිඹුරුපත් සකස් කරලා තියෙනවා. ඒකට පාවිච්චි කරලා තියෙන වචනේ තමයි ප්‍රතිව්‍යුහගතකරණය. ඒ මාර්ගෙන් විකිණීමනේ වෙන්නේ. ප්‍රතිව්‍යුහගත කරන්නේයි විකිණිමයි අතර අහසටයි පොළොවට වගේ වෙනසක් නැද්ද චතුර?
අනිවාර්යයෙන්.
ඒ වගේම අපි දැකපු දෙයක් තමයි රටේ නීති ක්‍රියාත්මක වෙන්න ඕන හරියට ඒ වගේම ප්‍රතිපත්ති ක්‍රියාත්මකනේ ප්‍රතිපත්ති රටවැසියන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති හරහා. ඒකට තමයි කියන්නේ මැන්ඩේට් එක, people's mandate. මම හිතන්නේ කොහෙවත් රටවැසියන් මැන්ඩේට් එකක් දීලා තියෙනවා කියලා රටේ තියෙන සම්පත් වෙන රටවල් වලට හරි ඉංග්‍රීසි කියන lock stock and barrel විකුණන්න.
ඉතින් මැන්ඩේට් එකක් නැති පාලකයෙක් රට පාලනය කරනකොට කොහොමද රට අනිත් ඒවාට අපි කියන්නේ
මේ ඒකට වග කියන්න ඕනේ මේ පාර්ලිමේන්තු වෙන ආණ්ඩු පක්ෂයේ කැබිනට් එකයි. ඒගොල්ලන්ට ඍජුව තියෙන මේ වගකීමක් මේ සම්බන්ධයෙන්. අද හෙට අවුරුද්දකින් ඒගොල්ලංග මහජන අධිකරණයට ගේන්න වෙයි මං හිතන්නේ. මේ විදිහට ගියොත් ඒවා තමයි ආර්ථික ඝාතන. මේ දැන් ඔය ගෙනල්ල තියෙන ආර්ථික ඝාතන කිව්වට මේවා සියර් මොකද රටේ ආර්ථිකනේ විනාශ වෙලා තියෙන්නේ.
දවතුමා කියනවා අපිට අයිතියක් නැහැ මේ ව්‍යාපාර විකුණන්න කියලා වැරදලා. නැත්තම් මේ තියෙන දේවල් අයිතියක් තියෙනවා නම් එහෙම විකුණන්නේත් නැහැ කියලා. දැන් මට තියෙන ප්‍රශ්නේ ඇයි අපි මේ කුහක විදියට හිතන්නේ? රට දියුණු වෙන්න ඕන නම් මේක රජය ව්‍යාපාර කරන්න ඕනද? මේක ටිකක් පොඩ්ඩක් එළියට ගිහිල්ලා අනිකුත් ව්‍යාපාරත් එක්ක එකතු වෙලා වෙනත් ආයෝජකයෝ ලංකාවට ඇවිල්ලා හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් දාලා ඉතින් හොඳයි ඔබතුමා දැන් හිටපු ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපතිවරයා විදියට අපිට දැන් මේ හොඳ ආයෝජනයක් ආවොතින් අපිට යන්න බැයිද ඊළඟ ලෙවලට? අපිට 5G එනකොට අපි කැමතිනේ. අපිට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක දියුණු වෙනවා නම් හොඳයිනේ රටේ. හැමෝටම ෆයිබර් ලයින් එකක් දෙන්න පුළුවන් නම් හොඳයිනේ. දැන් මේවා මුකුත් කරන්න බැරි ඔබතුමාට සල්ලිත් තියෙනවා වියදම් කරගන්නත් බෑ. සල්ලිත් නෑ. ඒ වුණාට අනිත් පැත්තේ විකුණන්න දෙන්නෙත් නෑ. පෞද්ගලික අංශයත් එක්ක යන්න දෙන්නෙත් නෑ.
මට තියෙන දුකත් ඕකම තමයි චතුර. ඔබ වගේ තමයි අනිත් රටේ ජනතාව හිතන් ඉන්නේ ওই විදිහටමයි. මොකද ඒගොල්ලන්ට පැහැදිලි කිරීමක් කරලා නෑ හරියට. ඉස්සලාම අපි දැනගන්න ඕන මොකද්ද ව්‍යාපාරයක් කියන්නේ කියලා, මොකද්ද සේවාවක් කියන්නේ කියලා. රජ ව්‍යාපාර කරන එකෙන් නිදෙන්න ඕන. ඒකට මම හිතන්නේ හොඳම නිදසුන තමයි රජ ඉස්සලාම අර බුහාරි හෝටලේ
මරදානේ
ඒක දෙන්න ඕන පෙර අයිතිකරුවන්ට. එතනින් පටන් ගන්න පුළුවන් අපිට. රජය ව්‍යාපාර කරන්නේ නැහැ. ඒ මිනිස්සුයා හොඳට මේක කරන් ආපු මේ බුරියානි හදන් හොඳට කරානේ. අදටත් එතනමනේ හිර වෙලා තියෙන්නේ. අදටත් ඒ බුරියානි එකමයි තියෙන්නේ. ඒ මිනිස්සුන්ට ඔක කරන්න දුන්නා මේ ලෝකෙට බුහාරි බුරියානි එක බ්‍රෑන්ඩ් කරලා විකුණන්න පුළුවන් එකක් නේද? දැන් එතනින් පටන් ගන්න පුළුවන් පොඩි දෙයක් නේ. ඒතකොට කියන්න නෑ. රජය බිස්නස් කරන්නේ නෑ. ඒක එකක්. ඒතකොට සේවාවල් කියන්නේ මොනවද? ඕනම රටකට සේවාවල් තියුණා සපයන්න. රටට මහ ජනතාවට ඒක රටේ ආරක්ෂාවට බලපාන රටේ සෞඛ්‍යයට ආර්ථිකයට ඒවට තමයි කියන්නේ සේවා සපයන් මර්මස්ථාන. දැන් අපි ටෙලිකොම් එක විතරක් ගත්තොත් මේක ජාතික අත්‍යවශ්‍ය ජාතික සේවාවක් සපයන මර්මස්ථානයක්. දැන් ව්‍යාපාරයක් ගත්තොත් ව්‍යාපාරයක් කියන්නේ ලාභ මත පමණක් විශේෂ අතිශයෙන් ලාභ මත පමණක් රඳා පවතින එකකට තමයි ව්‍යාපාරයක් කියන්නේ, බිස්නස් එකක්. සේවාවක් කියන්නේ ලාභ මත පමණක් රඳා නොපවතින මහජනතාවට සහ රටට සේවයක් කරන දෙයක්. දැන් ටෙලිකොම් එක ගත්තාම පාඩු ලබන්නේ නැහැ. ලාභ ලබන ජාතික සේවාවක්. ඉතින් ඔබ කියන විදිහට ඒක විකුණනවායි කියන්නේ මොකක් හරි වෙන ඩීල් එකක් මිසක් මට වෙන එකක් හිතා ගන්න බෑ.
නෑ දැන් ටෙලිකොම් එකට අපි ගත්තොත් දැන් ඔබතුමා ඇත්තටම අපි සේවා කියලා කිව්වට අනික් පැත්තෙන් දාන ආයෝජනය ප්‍රාග්ධනය කොච්චරද, අපි දීලා තියෙන භූමිය කොච්චරද, අපි ඒ සඳහා ගෙවන ප්‍රමාණය කොච්චරද, අපිට කියන්න පුළුවන් අපි කෝටි 100ක් 1000ක් දාලා ඉවර වෙලා එක කෝටියක් හදනවා කියලා. හැබැයි තව කෙනෙක් එක්ක පාර්ට්නර්ෂිප් එකක් ගිහිල්ලා අපිට හදන්න පුළුවන් මේකේ ප්‍රොෆිට් එක කෝටි 10ක් විතර. ඉතින් හොඳ නැද්ද නිකන් අපි මෙච්චර වටිනාම තැන්වල මර්මස්ථානවල හොඳම බිල්ඩින් ටික තියාගෙන ස්ටාෆ් එකට ලොකු ගාණක් ගෙවාගෙන ටෙක්නොලොජි එකත් එච්චර එක්ස්පෑන්ඩ් කරන්නේ නැතුව එහෙම ඉන්නවට වඩා නෑ අපි හොඳට ආයෝජනය කරලා ලාභ ලබලා ඒකේ හොඳ ගාණක් ගන්න. ඉතින් ඒක නෙමෙයිද මේ ලෝකයේ දියුණු වෙන විදිය?
ආයෝජනයයි විකිණීමයි දෙකක්නේ චතුර. ආයෝජනයක් එන්න ඕන. ඇත්ත වශයෙන්ම මේකේ මේ ටෙලිකොම් එකේ ඉන්න ලොකුම ආයෝජක දෙන්න එක පැත්තකින් රජය, අනිත් පැත්තේ GTH කියලා ඔය මේ ටැක්ස් හෙවන් එක රෙජිස්ටර් වෙච්ච කම්පැනියක්. ඒගොල්ලෝ මැලේසියානෝ කියා අතර ඒක තියෙන්නේ කුරකාව වල. ඒකේ ලොකු ගැටලු තියෙන මේකක්. ඉතින් ඒගොල්ලෝ අද වෙනකොට මේකට සතයක්වත් ආයෝජනය කරලා නැහැ. ෂෙයාස් තිබුණාට ආයෝජනය කරලා නැහැ. මේ කම්පැනිය ගිය අවුරුදු 3 ගත්තොතින් මට කතා කරන්න පුළුවන් මගේ අවුරුදු 3ේදී ඉතා විශාල ලාභයක් ලැබුවා. ඉතා විශාල ආයෝජනයක් කරා. හැම අවුරුද්දෙම රුපියල් බිලියන 16ක විතර ප්‍රමාණයක් ආයෝජනය කරා මේ තාක්ෂණය දියුණු කරන්න. අලුත් තාක්ෂණයකින් 5G තාක්ෂණයකින් අපි දැන් 6G ගැන කතා කරනවා. 6G කියන්නේ 3D effect එකක් කියන 6G. නැව ඒව ගැනත් අපි කතා කරනවා. ඉතින් අපි ඒක කරා ආයතනේ. ඒකින්ද තමයි ටෙලිකොම් ආයතනේ ඉතාම ශක්තිමත් ලාභ ලබන ආයතනයක් හැටියට මේ 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 රටට සේවයක් කරේ. අනිත් එක බලන්න ටෙලිකොම් ආයතනයෙන් දෙන සේවාව කවුරු මොනා කිව්වත් මීයකට මම හිතන්නේ රුපියල් 1000ක 2000ක විතර ගානකට යම්කිසි සාමාන්‍ය සේවයක් ලබා ගන්න පුළුවන් නේද ටෙලිෆෝන් එකකට? මම හිතන්නේ ලෝකේ දැන් ඔබ පිටරටවල ගමන් කරන එක්කනේ ලෝකේ කොහෙවත් නැහැ මෙච්චර ලාභෙට මේ මේ ටෙලිකොම් සේවාවල් සපය ගන්න. ඇමරිකාවේ ගෙදරක සාමාන්‍ය ගෙදරක වැඩිම ගෙවන්න ඕනේ ටෙලිකමියුනිකේෂන් වලට. දැන් මම දන්නවා දැන් මගේ පුතා මට කියලා තියෙනවා එයා මාසිකව ඩොලර් 150ක් ගෙවනවා කියලා ටෙලිකොම් වලට. වතුර වලට ගෙවන්නේ ඩොලර් 50යි ඉලෙක්ට්‍රිසිටි වල ඩොලර් 75යි. ඉතින් ටෙලිකොම් වලට තමයි වැඩිම ගෙවන්නේ.
ඩේටා වලට
ඒක ඩේටා වලට දැන් ටෙලිකොම් කියන්නේ දැන් කතා බහ නෙමෙයිනේ කතා බහ කියන එක ගාණක් නැහැ. දැන් දත්ත පරිහරණය. දත්ත හරහා කරන විශ්ලේෂණ. එතකොට ආයතනයක් ගත විටින් ඒ දත්තව සැපයීම, ඒ වගේම අඛණ්ඩව දත්ත සැපයීම සහ අධිවේගයෙන් ඒකට කියන මේකට කියන මේ ඒ දත්ත ගමන් කරනකොට කැඩෙන්නේ නැතුව අර ඉස්සරහට කිය බෆරින් කියලා ඒව නැතුව දත්ත සැපයීම. ඒ වලට විශාල මුදලක් වැය කරන්න වෙනවා. දැන් මේ ටෙලිකොම් ආයතනය කියන්නේ 1857 සිට පරිණාමයට පත් වෙච්ච ලෝකේ තියෙන ඉතාමත් පැරණිම ආයතනයක්. නොකැඩී පරිණාමයට පත් වෙච්ච අද රටේ ඕනම තැනකින් ඔය ඔබ කියපු ෆයිබර් තාක්ෂණය ගන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඒක ලාභ නෑ නමුත් ගන්න පුළුවන්. මොකද රටවටේ රටේ හැමතැනම කිලෝමීටර් 65,000ක ඔය ෆයිබර් නැත්තම් ඔය තන්තු පද්ධතියක් බැක්බෝන් එකක් දාලා තියෙනවා.
නම් ප්‍රසිද්ධිනේ හැමතැනම ගන්න ගියන් ගෙවල් පහක් ලියාපදිංචි කරන් ඉන්න කියනවා පාරේ ඉන්න කට්ටිය එකතු කරන් ඉන්න කියනවා. මේක තාමත් එම සුලභ නෑ.
සුලභ නෑ. සුලභ නැත්තේ මේක ලාභ නැති හින්දා. මොකද දැන් ඕගල්ට අවශ්‍ය කවුරු ආවත් අපි ලංකාවෙන් කරත් පිටරට ආවත් බඩු ගේනනේ පිටරට ඉන්නේ. ඔය අවශ්‍ය බඩු බාහිරාදිය දැන් මේ දැන් තියෙන ආර්ථික තත්ත්වයක් අනුව අවුරුදු 2කට ඉස්සෙල්ලා ගේපු ගානට වඩා 3-4 ගුණයක් ගාන වැඩි සප්ලයි එක දෙන්න. ඉතින් අපි පාරක් ගත්තොතින් ඕකේ හයි කළා තියෙනවා ඩිස්ට්‍රිබියුෂන් පොයින්ට් එකක් කියලා. ඒ ඩිස්ට්‍රිබියුෂන් පොයින්ට් එකේ අඩුම ගාන තමයි 6ක්. ඉතින් 6ක්වත් නැත්තම් ගෙවල් දෙන්න පුළුවන්. නමුත් ඒ ගාන ගෙවන්න ඕන. ඉතින් 6ක් කියන එක 6ෙන් බෙදිලා යනවා. ඉතින් ඕක තමයි යථාර්ථය.
දැන් අපි මේක පොඩ්ඩක් එහා පැත්තට යමුණු. දැන් අපිට මේකේ විශේෂයෙන් කියන්න පුළුවන් ඔව් ටෙලිකොම් එක විකුණනවා විකුණනවා කියලා. මේක විකිනීමක් නෙමෙයි ඇත්තටම ගත්තොත්. මේක ඇවිල්ලා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක්. ඇයි විකිනීමක් කියලා කියන්න
පුළුවන්? රාජ්‍ය පෞද්ගලික දැන් ටෙලිකොම් එක අපි ගමුකෝ. මොකද මම හිතන්නේ වැඩ කරපු ඉඳා මගේ ගැන ඇතුළත ඇතුළාන්තය දන්න හින්දා. ටෙලිකොම් එක කියන්නේ මම හිතන්නේ 1997 දෙකෝද මට මතකනේ හරියටම පුද්ගලීකරණයට භාජනය වෙච්ච ආයතනයක්. මම හිතන්නේ ඒක ඉතාම හොඳ දෙයක් උනේ. මම හිතන්නේ ඒකට ගෞරවය හිමි වෙන්න ඕන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට සහ නැසී ගිය මංගල සමරවිල මහත්මයාට ඉතාම හොඳ තද තීරණයක් අරන් ඒක පුද්ගලීකරණය කරා. මම හිතන්නේ ඒ වගේම ඒ කාලේ හිටපු සභාපති හේමසිරිප නැහැට මහත්මයා ඒ කට්ටිය එකතු වෙලා මේක පුද්ගලීකරණයට භාජනය කරලා ජපානයේ NTT ආයතනයට 35%ක කොටස් නිකුතුවක් කරලා ඒ තාක්ෂණය ගේන්න නිසා ඒගොල්ලන්ට මේකේ පරිපාලනය අත්සන් කරලා දුන්නා. මේක හැබැයි මේකේ තියෙනවා අග්‍රීමන්ට් එකක්. ඒකේ තියෙනවා මේ රටේ මොනවාද ආරක්ෂක බලපාන්න නැති විදිහ අහිතකර නොවන විදිහට මේ ආයතනය ගෙනියන්න ඕනේ කියලා. ඒක තමයි අවශ්‍යතාවය. දැන් වුණත් මේ ආයතනයේ කොටස් තියෙන්නේ කොටස් වෙළඳපොලේ. නමුත් රජයට වගකීමක් තියෙනවා. ඒ වගේම TRC ඒකට වගකීමක් තියෙනවා. මේක විකුණනකොට පිටකට කවුද මේක ගන්න කියලා. මේක පිට රටකට ගියොතින් මං හිතන්නේ ඒක එච්චර හිතකර නැහැ. ඒක අහිතකර වාතාවරණයක් වෙන්න පුළුවන්. මොකද මේ ආයතනයට සම්බන්ධ වෙච්ච කේබල් පද්ධතියක් තියෙනවා. මුළු ලෝකෙ වටාම දුවන කේබල් පහයි, තව එකක් එනවා හයක්. ඒ වගේම දත්ත ගබඩා, විශාල දත්ත ගබඩා තුනක් තියෙනවා. දත්ත ගබඩාවක් කියන්නේ මෙතන තමයි සියලුම දත්ත තැන්පත් වෙන්නේ. ඒ හරහා කරන්න පුළුවන් හුඟක් දේවල් තියෙනවා. ඩේටා මයිනින්, ඒ කියන්නේ එතන තියෙන දත්ත අරගෙන විශ්ලේෂණය කරලා ඔබගේ මගේ සිතැඟි මොනවද කියලා හොයාගන්න පුළුවන්. ඒව මාකටිං කම්පැනිල් විකුණන්න පුළුවන්. ඒ වගේම
ඒ කියන්නේ ගවර්න්මන්ට් හවුස් එකේ ඉන්න ඔක්කොම තියෙන්නේ මෙතනද?
ගවර්න්මන්ට් එකේ මම හිතන්නේ හුඟක් වැඩිපුරම තියෙන්නේ මේ මේකේ ඒගොල්ලන්ගේ පුද්ගලිකයෙකුත් ඇති. එතකොට පුද්ගලයන් ලියාපදිංචි කිරීම, පාස්පෝර්ට් ඔෆිස් එක, කස්ටම්ස්. ඉතින් රජයේ ආයතන හුඟක දත්ත මේ ස්ථාපිතලා තියෙන්නේ මේ ශ්‍රී ලංකා ටෙලිකොම් දත්ත ගබඩාවල. මෙයා විශාල දත්ත, ඒ විතරක් නෙමෙයි මයික්‍රෝසොෆ්ට්, අසුස් ඒ වගේ පිටරට කොම්පැනි වල ඔෆ්ෂෝ දත්තක් තියෙන මේවල. ඉතින් මේක ඉතා ආවට ගියාට විකුණන කොම්පැනියක් නෙමෙයි. ඒකයි මම කියන්නේ මේක නිකන් සාමාන්‍ය කොම්පැනියකට පිටරට විකුණනවා වගේ නෙමෙයි. මේක පිටරටට විකිණීමේදී තමයි ඉතාමත් සුපරීක්ෂාකාරී ලෙස කල්පනා කරන්න ඕනේ. මොකද ලෝකයේ තියෙනවා මේ වගේ සේවාවන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්. දැන් අපි ලංකාවේ තියෙන සයිබර් ලෝ එකක් කියනවා. ඒකට සමාන්තර තියෙනවා. ඒකට පාර්ලිමේන්තුවේ මං හිතන්නේ තාමත් හරියට සයිබර් ඇක්ට් එක පාස් වෙලා තියෙනවා.
ඩේටා ප්‍රොටෙක්ෂන් ඇක්ට් එක.
ඩේටා ප්‍රොටෙක්ෂන් ඇක්ට්. හැබැයි ඩේටා ප්‍රොටෙක්ෂන් ඇක්ට් එකේ තියෙන්නේ පුද්ගලික ඩේටා වලට විතරයි. රහස්‍ය තොරතුරු ප්‍රොටෙක්ට් කරන ඇක්ට් එකක් මං හිතන්නේ ඒක මෙවලා තියෙනවා කියලා. ඒ වගේම මේක නියාමනය කරන්න රෙගුලාසි තියෙන්න ඕන. ඒ රෙගුලාසි නියාමනය කරන්න අධීක්ෂණයක් අමුතුවක් තියෙනවා. මම හිතන්නේ ඒවා හරියට සාපිතලා තියෙනවා කියලා. ඒවස් ඉස්ලාම් කරෙන්න ඕනේ ඒක. වික්කට් නැතත් ඒක කරෙන්න ඕන. දැන් මේක සියරම පිටරට ගියොතින් එයාටෙල් එකයි මොකද්ද ඩයලොග් එකත් එකතු වෙච්චාම ලංකාවට කිසිම මේ ඩේටා ඔය මේවල කිසිම අයිතියක් නැති වෙනවා ලංකාවට. ඒක හොඳද කියලා මම දන්නේ නැහැ. ඔබ කියන්නේ දැන් ඔබට සාමාන්‍ය ජන ප්‍රවේශිකයට මොකද හිතෙන්නේ ඒ ගැන?
දැන් මේක ලංකාවේ දෙයක් පිටට යනවට නම් අපි කැමැත්තක් නැහැ. නමුත් ඉතින් මේක ප්‍රශ්නේ තියෙනේ. ඒකට අපිට තියෙන ආරක්ෂාව සම්බන්ධයෙන් ගෞතමා කියන ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන හින්දා.
ඔව්.
නමුත් දැන් මේ වගේ මේ මීට වඩා දැන් අපිට මුදල් නැත්තම් දියුණු කරන්න ආයෝජනය කරන්න මේ තව කෙනෙක් එක්ක යම් කිසි කොටසක පාර්ශවයත් එක්ක එකතු වෙලා ගියයි කියන එකේ අවුලක් එහෙම බැලු බැලමට පේන්නේ
නැහැ. මට නම් කිසිම ගැටලුවක් නැහැ මේකට ආයෝජනයක් ආවට. නමුත් හරි නියාමනයට යටත්ව ඒකට ප්‍රශ්නයක් නැහැ. හේතුව අනිත් එක ඇයි ටෙලිකොම් එක ඇයි ලාභ ලබන ආයතනයක් ඔහේ විකුණලා දාන්නේ? ඒ විකුණලා ලැබෙන සල්වලි මොනවද හම්බ වෙන්නේ? ඒකේ ලාභේ රටටද ලැබෙන්නේ? ඒ ලැබෙන මුදල් පරිභෝජනයට ගියාට පස්සේ ඒකෙන් උපයන ආදායම ලැබෙන්නේ මේ මහාණ්ඩුවට නෙමෙයි, ඒ අයිතිකාරීන්ට. ඒතර ඒගොල්ලන්ට පුළුවන් ඒ සල්ලි ටික ඩිවිඩන්ඩ් හැටියට නිකුත් කරලා එළියට අරන් යන්න. අනිත් එක මේ ආයතන සම්බන්ධ මේ වත්කම් මේ ස්ථාවර වත්කම් තියෙනවා, ඉඩම් සහ බිල්ඩින්. ඒක අවශ්‍ය දෙයක්. මොකද මේකේ අර විශේෂයෙන්ම තන්තු මගින් දුවන සිස්ටම් එකක් හින්දා 580ක් භූමි ප්‍රමාණවල. ඉතින් මේවා ටික විකුණන්නත් එතකොට මේ පුළුවන් මේ පිටරටින් ආපු එක්කෙනෙක් අරගෙන. ඉතින් ඒක තමයි බලන්න ඕනේ. මොකද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටුව පත් කරලා තිබුණා. ඒකෙදි බොහොම ස්ථීරම කියලා තිබුණා මේක විකුණන එක රටේ ආරක්ෂාවට බලපානවා කියලා. ඉතින් එහෙමත් තියෙනකොට එතකොට මැන්ඩේට් එකකුත් නැතුව රටේ මර්මස්ථාන විකුණන එක ගැන හුඟක් අයට ප්‍රශ්නයක් තියෙනවා. මෙතන රුපියල් 7 දිහා නෙමෙයි බලන්න ඕනේ. රුපියල් 7000 බැලුවත් මේක ලාභ ලැබෙන ආයතනයක් නෙවෙයි. 2021 ආණ්ඩුවට ටැක්ස් උද්දවලා එතකොට සේරම ගෙවලා බිලියන 12.5ක ලාභයක් ලැබුවා. ඉතින් ඊටත් වැඩි ලාභයක් ගොන රත්තරන් කිරිට වෙච්ච වෙලේ හිතන්නේ කරන්න වෙන්නේ.
මේ මොනවා හරි හොඳ දෙයක් කරන්න යනකොට ඕ වගේ බිල්ලෝ මවන එක තමයි කරන්නේ, හුඹස් බිය ඇති කරන එක තමයි කරන්නේ. මේ බිල්ලෝ නෙමෙයිද ඔබතුමත් දැන් මවමින් ඉන්නේ?
හොඳ දෙයක් කරන එක වෙනස්. නමුත් අවදානම් අඩවියට ගියාම ඒක බියක් නෙමෙයි. අපි ඒකට සූදානම් වෙන්න ඕන. ඒ වගේ දෙයක් නොවෙන්න ඉඩ තියන්න. ඒකයි මම කියන්නේ. ආයෝජනය අත්‍යවශ්‍යයි මේ රටට. ඒ ආයෝජනය වෙන්න ඕනේ හරියම ක්‍රියාමාර්ගයක් කරානේ. ආවට ගියට නෙමෙයිනේ. දැන් අපි කියන්නේ පොල් වත්තක් තියෙනවා. ඔකේ පොල් උරු කඩන් ගියාම මොකද්ද කරන්නේ? මේ පොල් ගස් ටික කපලා විකුණන්නද කරන්න ඕනේ? පොල් ඒක ආරක්ෂා කරන එකනේ කරන්නේ. අලුත් ආරක්ෂණ පද්ධතියක් දාලා
වැටවල් ටික
ගහලා බලන්න. ඒ හුරු කඩන් ගියා කියලා පොල් ගස් ටික කපලා විකුණන්නේ නැහැ නේ කවුරුත්. මොකද පොල් ගහක් හදන්න අවුරුදු කීයක් යනවද? අවුරුදු 10ක් විතර යනවා පොල් ගහකින් ගෙඩි ගන්න. ඉතින් ඒ වගේ පද්ධතියක් මේක අවුරුදු ගාන 168ක ව්‍යාපෘතියක් මේ තත්ත්වර ගෙනලා තියෙන්නේ. ඉතින් මේක සල්ලි ඕනයි කියලා පිටරට විකුණති කීයක් හම්බ වෙයිද? ඩොලර් මිලියන 500ක් කියන්නේ මොකද්ද? මාසික තෙල් ගෑනනත් මදි ප්‍රමාණයක්. ඒක කෙලින්ම යනවා මම හිතන විදිහට. මොකද කියලා නැහැ කොහොම මොනාද සල්ලියට වෙන්නේ කියලා. ඩොලර් මිලියන 500 මහා බණ්ඩාගාටි ගියාට පස්සේ ඒක පරිභෝජනයට ගියාට පස්සේ ඒක එතන ඉවරයිනේ.
එකපාරක් වික්කා සල්ලි ටික ගත
ඉවරයි.
ආයෙ අපිට අයිතිත් නැහැ. සල්ලි හදන්නත් බෑ. ලාභ ලබන්නත්
ආරක්ෂාවක් නැහැ. ලාභෙකුත් නැහැ. ලාභෙත් එන්නේ අයිතිකාරින්ට. ඉතින් ලංකාවේ ආයතන එකතු වෙලා මේකට ලංසු තියලා මේකේ ෂෙයාස් අරගෙන ඒක මේ ෂෙයා මාකට් එක වැඩි කරාට ඒක මම හිතන්නේ කවුරුත් ඒකට විරුද්ධත්වයක් දායි කියලා. මොකද ඒක කරන්න පුළුවන්. මේක මොකද කොළඹ කොටස් වෙළඳ පොලේ ස්ථාපිත ආයතනයක් ඉඳා. මම හිතන්නේ ඒකට අවස්ථාවක් නැත්තේ කටි බයයි මේක එන්න. මොකද මේ හුඟක් දේවල් වෙන්නේ පිටින්නේ. රටින් පිටනේ වෙන්නේ හුඟක් දේවල්.
දැන් මේ ඔබතුමා කියන්නේ මේක ඔක්කොම දේශපාලන නායකත්වයේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලානේ.
මම කියන්නේ ඒකයි.
ඉතින් රටට හිත කරයි කියලා ගෙනාපු දේශපාලන නායකත්වය වලින් වැඩක් වෙන්නේ නැති හින්දා ජනතාව වේලාසනෙන් පන්නලා දැම්මා. ඉතින් ආපෝපාරක් කොහොමද එහෙම රටට
හිත පන්නලා දැම්මේ?
දැන් හිටපු ජනාධිපතිතුමා
ගෝඨාභය රාජපක්ෂ නෑනේ. ඒතර කුමන්ත්‍රණයක් නෙමුනේ.
මම කියන්නේ බෑනේ අරගලේ කොච්චර විශාල පිරිසක් එකට එකතු වෙලා
විශාල මිලියන 69ක් ආවේ නෑනේ අරගලේ කරන්න. ලක්ෂ දෙකක් ඇවිල්ලා අද ඉන්නවද අරගලේ සහභාගී කෙනෙක් හොයා ගන්න බෑනේ. බුරියානි කාලා ගෝඨා ගෝහම් කියලා හදලා අන්තිම දෙකේ මුනි මොනවද ගෝඨාභය විතරනේ ගියේ. අනිත් කටි අපෝට ඉන්නේ. ඒ පරිණ සිස්ටම් එක ආයේ
ලක්ෂ 69ක් පාරට ආවේ නැති වුණාට 69ක් ගෙදරින් එළියට බහින් නැතුව මේක ඒ ලක්ෂ දෙකට විරුද්ධව කටයුතු කරේ නෑ කියන එක අනුමත කරා වගේ නෙමෙයිද නිකන්?
මම මේක පිළිගන්නේ නෑ. මම මුල ඉඳලම අධ්‍යයනය කරපු දෙයක් තමයි මෙතන යන්නේ විශාල කුමන්ත්‍රණයක්. දැන් මම නෙමෙයි මේක කියන්නේ. දැන් විමල් විරමාංශ මහත්තයාගේ පොත එළි දක්වනටත් මම ගියා. ඒක කිව්වනේ මේක වෙලා තියෙන්නේ. අද වෙනකන් කවුරුත් ඒකට විරුද්ධව මතය ප්‍රකාශ කරලත් නැහැ. ඒකට විරුද්ධ නඩුවක් කියලත් නැහැ. ඉතින් එහෙනම් විමල් විරමාංශ මහත්තයා කියපු කතා යම් සත්‍යතාවයක් තියෙන්න බෑ. අනිත් එක යා කෙලිම ඇඟිලි දෙකලා තියෙන කාටවත් නෙමෙයි. එක්සත් ජනපදයේ මේ තානාපතිනියට එයාටත් දැන් මාතර ඉඳලා කොළඹට කෝච්චි ගෙනගෙන වියදම් කරපු කට්ටිය. එතකොට කිංස්බරි හෝටලේ කඳුරු බැඳගෙන ඒවල් විදුම් කට්ටිය. දැන් ඕවා එළියට එයින් ඉස්සරහට මම දන්නවා මේ හෙන්ද විතරන ජනරල් හෙන්ද විතරනත් පොතක් කියලා තියෙනවා. මට ඒක කියවන්න බැරුව ගියා. ඇයි ඉතින් අද මේක සේරම යට ගිහිලා තියෙන්නේ? දැන් අවුරුදු 3ක් වුණා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා ගේ පිච්චුවා. ගෙවල් බර ගානක් පිච්චුවා. ඇයි මේකට කොමිසම පත් කළා? ඒවට සම්බන්ධ වෙච්චාව එළියට ගෙනල්ලා ඇයි දඬුවම් පවතින්නේ නැත්තේ? ඇයි? ඉතින් ඒක කුමන්ත්‍රණයක් කියලා මට හිතෙන එක හින්දා මේකට අවශ්‍යයි මේ කට්ටියට මේක යට ගහලා දාන්න. ඉතින් මම හිතන්නේ මේ වෙලාවේ හොඳම දේ ගෝඨාභය ජනාධිපතිතුමා එළියට ඇවිල්ලා කියනවට මොකද උනේ කියලා. වෙච්ච දේ මොකද ඒ ගෙනාපු ක්‍රියාපටිපාටියේ වැරද්දක් නැහැ. ඒක ක්‍රියාත්මක කිරීමේ වැරද්ද තිබුණේ. එයාගේ දැක්ම වැරද්දක් නැහැ. ඒක ක්‍රියාත්මක කිරීමේ වැරදි තිබුණා. වැරදි මිනිස්සුන්ට ඇති. දැන් අපි ටෙලිකොම් එක හොඳට කරන් ගියේ. අනිත් ටෙලිකොම් එකේ එක්කෙනෙක්වත් පාට බැහැලා අරගල කරේ නැහැ. ආයතනයට අගෞරව කරන විදිහට කිසි කෙනෙක් අර. මොකද මම දුන්න පණිවිඩයක් තමයි මම පිටරට හිටියකොට නායකෙක් නැති අරමුණක් නැති අරගල ඉවර වෙන්නේ මහා විනාශයක. ඒක නෙමෙයි අපිට වෙලා තියෙන්නේ. අපි දැන් හුද තැනක දන්නේ. හිටපු තැන ත්තා පල්ල හැට වැටලමිසක්. දැන් අපි කියන්නේ දෙදා හතලි සට ගැන. ඉති තාමුණද කතා.
මහිද ඔබතුමා හිටපු ජනාධිපත්තුමා විසින් පත් කරපු කෙනෙක් ඉදා ටික් එතුමට ටික් හිතවත් විදිහට අදහස් පල කරනවාගේ කියල හිතෙන්න නැද.
මෙහෙම බලමු. මම කාගවත් ඉත්තෙක් නෙමේ. මම නිර්දේශපාලන පුද්ගලයේ. මට දේශපාලනයක් නෑ මට තියෙන රට. ඉතින් මේ රටේ රැඳිලා ඉන්නේ. මම දැක්කේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම් කාලේ මේ රටට ඉතාමත් හොඳ දිසානතිකට ගෙනාවා. යුද්ධ ඉවර කරන්න එයා කවුරු මොනා කිව්වත් එතුමා හිටියේ නැත්තම් ඕක වෙන්නෙත් නෑ. මොකද අපිට හිටියේ නැද්ද නාවික හමුදා ප්‍රතිවිරය. එතකොට යුද්ධ හමුදාපතිලා හිටියා. ගුණේ නෑනේ හොඳ කට්ටි හිටියනේ අපිට. නමුත් අර මෙහෙවීම යටතේ වෙච්චින්ද තමයි මං එතුමාව විශ්වාස කරේ. මේ ටෙලිකොම් එක මගේ රස්සාවක් නෙමේ චතුර. මම මෙතන පඩියට වැඩි කරන්න ආපු එකක් නෙමේ. මම පඩියක් ගත්තේ නෑ මෙතනින්. අර අධ්‍යක්ෂ මණ්ඩලයට දෙන දීමනා හැර අනිත් අධ්‍යක්ෂ ඒකත් ගත්තේ පහු ගිහිල්ලා. මම රස්සාවකට ආපු දෙයක් නෙමේ මේක.
ඔතම ටෙලිකොම් එකේ සභාපතිට පඩියක් ගත්තේ
නෑ. පඩියක් ගත්තේ නෑ මම.
එතකොට අධ්‍යක්ෂ මණ්ඩල දීමනා විතරයි හිටියේ.
එච්චරයි. ගත්තේ. හැබැයි මම හැමදාම වැට ගියා. පැය 24ම වැඩ මම මෙතන.
නමුත් ඉතින් අපි ගත්තොත් දැලෝ ලිටර එකේ සභාපති ගින්දල ඔක්කොටම එල්ල වෙච්ච ඔය පෞද්ගලික චෝදනාව තමයි රුපියල් 140 පඩි අරගෙන හිටියා
මුල් කරේ. ඒකේ මට චෝදනාවක් නැත්තේ.
ඒතර ඔබතුමා ගරු සේවයක් කරේ.
ගරු සේවයක්.
ඒතර ගරු රොහන් ෆර්නැන්ඩෝ කිව්වොත් ප්‍රශ්නේ නැහැ.
මට ගරු
මම කියන්නේ ඒව නෙමෙයි.
මට කවුරු හරි කිව්වද ගරු සභාපතිව මම කරුණා කළා ගරු කෑල්ලා අරන් දාන්න.
නමුත් ඉතින් දැන් ඔබතුමා ගරු සේවයක් කළා තියෙන්නේ.
ගරු සේවයක්. මම කරේ ගරු සේවයක් තමයි. මොකද මම රට වෙනුවෙන් එක කරේ. සමහර මොලේ අප්සෙට් කරු ඉන්නවනේ අපි වගේ. ඇවිල්ලා මේ කරන්න ඕනයි කියලා හිතන කත්තේ. ඉතින් මම මේකට ගියේ එතුමාගේ ඉල්ලීම පිට. මිසක් මේ දේශපාලන දැන් උගක් අය මේක අර්ථකථන කරන මම දේශපාලන පත්වීමක් කියලා. දේශපාලන පත්වීමක් නම් අදමට අද කවුරුත්ම එළියට දාන්නේ නැහැ. දේශපාලනේ පත්වෙච්ච තාම අපුරට ඉන්නේ. පිටරටවල තානාපතිවරු සභාපතිවරු තාම ඉන්නවනේ. රාජපක්ෂ රජිමේන් පත් කරපු අය කෙනෙක්වත් අයින් කළා නැහැ නේද චතුර. සියරම ඉන්නවා. හරි. දැන් අපි කට්ටියක් මාවේ ව්‍යවසායකත්වයේ හරහා පත් කරපු කට්ටිය. දැන් අපි ගත්තේ සුසන්ත රත්නායක මහත්තයා පත් කරා BOI එකට. එතකොට ප්‍රභාස් නානායකාර පත් කරා EDB එකට. ඒ වගේ පත්වීමකින් තමයි මම ආවේ. මම මේක ඉල්ලුම් කරපු දෙයක් නෙමෙයි. මොකද ජනාධිපතිතුමා එක්ක මම යහළු මිත්‍ර සම්බන්ධතාවයක් තිබුණාට දේශපාලන වලට මං ගියේ නෑ. ඉතින් එතුමා තමයි මගෙන් ඇහැවේ ඇයි බැරි ඉස්සලම ඇවි තේ මණ්ඩලය ආරං කරන්න කියලා. තේ වලට මම කෝ ඒක කරන්න බෑ මට ජීවිතේ කරපොත මටත් ඒ කම්පැනියක් තිනින්. ඊට පස්සේ එතුමා ටිකක් අමනාපුණා මා එක්ක. මොකද අපිට මිනිස්සු ඕන මේ රට දුවන්න. හොඳ මිනිස්සු එන්නේ නැත්තම් කොහොමද මේ රට දුවන්නේ කියන මේක මට ලොකු දෝෂාරෝපණයකුත් කරා. පස්සේ මාස දෙකකට පස්සේ මට කිව්වා එහෙනම් ටෙලිකොම් එකවත් ආරං කරන්න බැරිද කියලා. ඉතින් දැන් දියුණි පාටත් මට බෑ මං කෝ එහෙනම් මං කරන්නම් කියලා. හැබැයි ඉතින් මම පටන් ගන්නකොට මම දැනන් දන්න ටෙලිකොම් බිස්නස් එකක් නෑ. පරිපාලනය ගැන මට විශ්වාසයක් තියෙනවා මං ගැන. ඉතින් මම ආයතනෙට ගියාමත් මට හුඟක් අය පුදුම වුණා. මේ මිනිස්සුන් මොකද මෙතන කරන්නේ? සමාජයේ පවුලේ මගේ පවුලේ කට්ටියත් ටිකක් බැලුවේ බොහොම කුතුහලයෙන්. මෙයාට පුළුවන්ද මේක කරන්න? ළඟින් ඉන්න යාළුවෝත් කිව්වා මෙයාට පුළුවන්ද මේ තේ කරපු එක කොහෙද මේ ටෙලිකොම් දුවන්නේ කියලා. ඉතින් මමත් ගියේ පොඩ්ඩක් චකිතයෙන්. මේක දන්නේ නැහැ කොහොමද කරන්නේ, කොහින්ද පටන් ගන්නේ, කොහෙන්ද ඉවර කරන්නේ කියලා. ඉතින් මම අවුරුදු 10ක වාර්තා අරගෙන මේක හොඳට ස්ටඩි කරා යන්න ඉස්සර වෙලා. අනිත් ඒවා යනකොට මම ගියා කිසිම ටෙලිවිෂන් එකකට එන්න කියන්න එපා, ආගමික වතාවත් කරන්න එපා, පිළිගැනීම් තානම් කිරිබත්තත් ගේන්න එපා. මම ඇවිල්ලා අපි කරලා බලමු කට්ටිය එකතු වෙලා කියලා. හැබැයි මම ගිනිච්ච මූලධර්ම හතර හරහා මට ලොකු ඒක ශක්තියක් වුණා. ඒක තමයි දූෂණය වංචාව. ඒ කාලේ හුඟක් මේක අස්සේ කතා කරපු දේවල් හැමදාම ස්ට්‍රයික් ටෙලිකොම් එක ඉස්සරහා පිට කඳ උරු බැලන් හිටිය. මම කිව්වා දූෂණය වංචාව අඩු කරන්නේ නැහැ, නැත්තරම නැති කරන්න ඕන, කාර්යක්ෂමව වැඩි කරන්න ඕන. එතකොට නාස්තිය අවම කරන්න ඕන. ඒ වගේම හතරවෙනි ඉතාමත් වැදගත් කරුණ තමයි සාමූහික කළමනාකාරත්වය. ඒ යන්න ඕන අපි. ඉතින් මම හරිම සතුටුයි කියන්නේ දෙදස් විස්සේ ඉඳල දෙදස් විසි දෙක අන්තිම වෙනකන් අපිට කිසිම දවසක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්න සිද්ධ වුණේ නැහැ. වැඩ වර්ජන තිබුණේ නැහැ. වෘත්තීය සමිති නායකයෝ සහ සේවකයන්ගේ අත වෙත සේවකෙනුයි කලමනාකාරත්වය අතර ඝට්ටන තිබුණේ නැහැ. ඒ වගේම අපි ආයතනය නම්බර 7ට ගෙනාවා. ලංකාවේ නම්බර 7ට ගෙනාවා. ලංකාවේ වැදගත්ම ආයතනයක් හැට ගෙනාවා. අපේ සන්නාමය ටෙලිකොම් SLT මොබිටල් කියන සන්නාමය ඇතුළු ලංකාවේ හැමතැනම ඔබ ගියොතින් දකින්න පුළුවන් හැම කඩේකවත් ගහ දෙන SLT මොබිටල් කියලා. ඉස්සර මේක බෙදිලා තිබිච්ච ආයතනයක්. එක එක කෑලි කෑලි වලට සියරම එකතු කරා. අපි වියදම් කරපු ප්‍රමාණය හුඟක් අඩු කරා. නාස්ති නැත්තර මැති කරා මේ 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 දූෂණය. මොකද උඩ සුද්ධ නම් පල්ලෙහා නරක වෙන්න බෑනේ.
ඒ වුණාට ඔබතුමාට දැනුවත් කරන්නවත් නැතුවනේ නිකන් ඔබතුමා එළියට දාන්නේ.
ඔව්. ඉතින් ඒක තමයි.
එච්චර කරා නම් ඉතින් ඇයි එහෙම කරේ?
ඔව්. ඉතින් ඒක තමයි මේ මට තේරුම් ගන්න බැරි. මොකද මට ආරංචි වෙච්ච හැටියට හුඟක් අය අකමැති වුණා මෙතන දේශපාලන ඇඟිලි. මොකද ඒ අවුරුදු තුනේදී කිසිම දේශපාලඥයෙකුට ආයතනයට එන්න අවස්ථාව දුන්නේ නැහැ අපි. හැබැයි දේශපාලඥයෝ අවශ්‍ය කට්ටියක්නේ. කියන්නේ එසෙන්ෂියල් ඊවල් කියලා ඉංග්‍රීසියෙන් කිව්වොතින්. ඉතින් ඒගොල්ලන්ගේ මොනවාරි කාර්යභාරයක් තියෙනවද මම හැමතිස්සෙම කියන්නේ මම ඔබතුමාගේ කාර්යාලයට ඇවිල්ලා හම්බ වෙන්නම්. මේකට SLT එකට එන්න ඕනේ නැහැ. අපි කිසිම දේශපාලන ව්‍යාපාරයක් ඇතුළේ ගෙනාවෙත් නැහැ. දේශපාලනේ කතා කරෙත් නැහැ. දේශපාලඥයට එන්න අවකාශයක් තිබෙත් නැහැ. ඉතින් ඒක හින්දා ඉතා සමහර කට්ටියගේ යමනාපයක් තිබුණා. පරණ කෙරුම් කරන්න බැරි එකත් හොරකන් නවත්තපුවම ඩීල් දාන්න බැරි එකත් ඉතින් ඒක හරහා කියලා මම හිතනවා වෙනස් කිරීමක් අවශ්‍ය වුණේ ඒගොල්ලන්ට. ආණ්ඩුව වෙනස් වෙච්චාම
මේ ගොඩක් වෙනසක් ඇති වුණානේ. පහුගිය කාලේ වෘත්තිකයෝ තමයි එන්න ඕන තැන වලට වෘත්ති කියන්න පුළුවන් මේගොල්ලන්ට පුළුවන් කියලා. ඇත්තටම ලංකාවේ මැනේජ්මන්ට් එක කරන්නේ කියන්නේ රාජ්‍යංශයේ සහ රාජ්‍ය පෞද්ගලික හිමිකාරීත්වයක හරි අධිකාරීක හරි ව්‍යවස්ථාපිත මණ්ඩලයක හරි හැකියාව තියෙනවද පිටින් කෙනෙකුට ගිහිල්ලා ඒ සපෝට් එක තියෙනවද උදව්ව තියෙනවද ඒ කට්ටියත් එක්ක වැඩ කරගෙන යන්න පුළුවන්ද?
දැන් ඕක තමයි ජනගත වෙලා තියෙන්නේ පිටින් ඇවිල්ලා කරන්න බෑ කියලා. මම කරලත් පෙන්නුවේ ඒකම තමයි. දැන් මම පිටින් ආපු එක්කෙනෙක් කරා. ඒ වගේ මම මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ වගේ රාජ්‍ය ආයතන හුඟක් අපිට ප්‍රතිව්‍යුහගතකරණය කරලා ලාභ ලබන තැනට ගේන්න පුළුවන්. හේතුව මොකද? කලමනාකාරීත්වයේ ඒ කියන්නේ ටොප් ලීඩර්ෂිප් එකට පුළුවන් නම් එහි සේවය කරන අයට දැනු ඒගොල්ලන්ට හැඟෙන්න මේකට ඇවිල්ලා තියෙන හොඳ දෙයක් කරන්න කියලා. ඒගොල්ලන්ගේ සහභාගීත්වය සහ ඒගොල්ලන්ගේ මේ සපෝට් එක 100%ක් ලැබෙනවා. නමුත් එතන ගිහිල්ලා ඩීල් දාලා හොර වැඩ කරොතින් එහෙම වෙන්න උතනයි තමයි පටන් ගන්න ප්‍රශ්න. අනිත් රටේ නීති නැහැනේ. ආණ්ඩුවෙන් පත් කරනවා සභාපතිවරු හොරගම් කරනවා ඒක ඒවා මිස්මැනේජ් කරනවා gider යනවා. නඩුත් නැහැ. මේ රෝහාරික පරීක්ෂණත් නැහැ. හිරගෙවලුත් නැහැ. ඉතින් උතනනේ ප්‍රශ්නේ තියෙන්නේ චතුර. ඕවනේ හදන්න ඕනේ. කාවරි පත් කරුතින් එයා වග කියන්න ඕන ආයතනියට. වගකීම සහ වගවීම. රෙස්පොන්සිබිලිටි ඇන් අකවුන්ටබිලිටි. ඒ දෙක ගේන්න ඕන. ඉස්සර තිබුණා රට මේ රටවල් පාලනය කරනකොට මේ බ්‍රිතාන්‍ය සමයේ ARNFR කියලා පොත් දෙකක්. ඇඩ්මිනිස්ට්‍රේටිව් රෙගුලේෂන් දැන් ෆයිනෑන්ෂල් රෙගුලේෂන්. ওই දෙකෙන් තමයි ඔය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනය කරේ. දැන් ඒව විසු කරලා දාලා. ඒකේ හරියටම කියන මොකද්ද කරන්න ඕනේ කියලා. රුපියල් 2000ක් වියදම් කරොත් ඒ කොහොමද වියදම් කරන්න ඕනේ? මොකටද වියදම් කරන්න ඕනේ? දැන් ඒව නැහැ මං හිතන්නේ. ඉතින් ඕක තමයි මම සේවය කරන හැම ආයතනයකම මෙතෙන්ට ওই දෙක තාමත් මම පිළිපදිනවා. ARNFR. ඒක යල්පැනලා ගියාට ඒවා හොඳ ක්‍රමවේද.
හැමෝම කියනවා රට ගැන හිතලා තමයි වැඩ කරන්නේ. දැන් ඔබතුමාත් කව රට ගැන හිතලා කියලා. හැබැයි සෝෂල් මීඩියා එකේ දැන් රැල්ලටත් දිගටමත් කියන දෙයක් තමයි ඔය රට කියාගෙන එනවනම්, ජාතිය කියාගෙන එනවනම්, ආගම කියාගෙන එනවනම් හොඳම වංචාකාරයෙක් බොරුකාරයෙක් තමයි ඕක ඇතුළේ හැඟවිලා එන්නේ. ඔය දෙක ඉස්සරහට දාගෙන වැඩ කරනවා කියන්නේ මේ කට්ටිය තමයි කියලා. දැන් ඔබතුමත් කියනවා අපි රට තමයි අපේ අංකය කියලා. රට කිව්වා කියන්නේම රට හොරෙක් කියලා වෙලා බතයක් තියෙනවා. ඒකට ඔබගේ උත්තරේ මොකක්ද?
මේක ඉතින් අර කියනවනේ කියන්න කොහොමද කිව්වත් අහන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා. ඔය සමාජ මාධ්‍යවල දානේ වාසියෙම විශ්වාස කරන්න ගත්තොත් එහෙම හොඳම දේ තමයි අර සයනයිඩ් කඩලා බීලා මැරෙන එක. හරිද? ඒවා කීකොට කමක් නැහැ. ඔය හැම එක විශ්වාස කරන්න බෑනේ. දැන් මම දකිනවා සමාජ මාධ්‍යවල තියෙන නිවන්සුව, නිවන්සුව. එක වැලට වෙනවා ඕක සමාජ සමාජ මාධ්‍ය මාධ්‍ය තුක. කවුද දාන්නේ මම දන්නේ නැහැ. සමාජ මාධ්‍ය වල දාන්නේ සෝෂල් මීඩියා වල වැදගත් දේක් කතා කරන්න පුළුවන් සංවාදයක්. දැන් යමෙක් මොන හරි කිව්වොත් ඒකට දෙන්න ඕන මේ මේ අර්ථයක් එන්න ඕන. ඒ වගේම ඒකට බෑකප් ইনফরমේෂන් දෙන්න ඕනනේ. අපි රට නැත්තම් මොකක් ගැනද කතා වෙන්නේ චතුර මේ වගේ වෙලාවක? ආගම වැඩක් නැහැ. ආගම අවශ්‍ය නැහැ මේකට. ආගම ගේන්න හොඳක් නැහැ. රට නම් රට. හැම එක්කෙනාම අවංකව රටට වැඩ කරුතින් මේ රට දියුණු වෙනවා. ඒක කරන්න පුළුවන්. හැබැයි අවංකත්වය තියෙන්න ඕන. මම එකපාරක් ඔබගේ මේ මේකද කිව්වේ නිකන් නිකන් කෑම සහ නිකන් දීමේ ඒ ඒ ආඥානීය ඒ මේ න්‍යාය පත්‍රය අයින් කරන්න ඕන. කිසි කෙනෙකුට කිසිම දෙයක් නිකන් දෙන්න එපා. අමාරු මෙක්කෙනෙකුට අපිට පුළුවන් සේෆ්ටි නෙට් එකක් දෙන්න. හැබැයි ගොඩේ ඉන්න ඕන ඉස්සරහට. නමුත් නිකන් දුන්නකින් නිකම්ම තමයි දෙන්න වෙන්නේ හැමදාම. මේ රටට වෙලා තියෙන එකයි. අනෙන් හරි හාල්ගෙන නිකන් දෙන්නම් කිව්වා, ඇට අටක් දෙන්නම් කිව්වා. හැම එකම නිකන් දුන්නා. දැන් නිකන් දෙන එකට සල්ලි හොයන්න වෙන්නේ කොහෙන්ද? කොහෙන්ද සල්ලි හොයන්න වෙන්නේ? ණයට අරගෙන. ණයට අරන් නිකන් දෙන එක මේ හාස්කමක්ද නැත්නම් ඒක මේ ලොකු විද්‍යාවක්ද? එහෙම නැත්නම් ඒක ලොකු වීරකමක්ද? ඉතින් මට අපිට ඕනේ කියලා පුළුවන් නේ ගිහිල්ලා ණයට අරගෙන නිකන් දෙන්න. ඒකන වෙලා තියෙන්නේ ණයට අරන් නිකන් දෙනවා. දැන් මේ ගිය පහුගිය දැන් මම දැක්කා මේ අප්‍රේල් මාසේ හාල් කිලෝ 20ක් නිකන් දෙනවා. මට නම් ඒක දැකපුවමත් ලැජ්ජ හිතුණා. හාල් කිලෝ 20ක් නිකන් දෙන්නේ මොකටද මිනිහෙකුට? ඇයි අපි මේ මිනිස්සුන්ට දෙන්න බැරි අර උත්තේජන දෙන්න බැරි වැඩ කරලා එන්න ඉදිරියට අපි උදව් කරන්න. රට ඉඩම් ඕන තරම් තියෙනවා. වගා කරන්න පුළුවන්. අපිට කරන්න බැරි දේවල් නෑනේ මේ රටේ. මේ රටේ දැන් තියෙන්නේ මේ මිනිස්සුන්ගේ හිඟයක් තියෙන්නේ. වැඩ කරන මිනිස්සුන්ගේ හිඟයක්. ඔබ මම ඔයයි මම දෙන්නම දන්නවා. අද මිනිහෙක්ට සාමාන්‍ය කම්කරුවෙක්ව ගෙදරකට වැඩට ගන්න බෑ රුපියල් 2500 3000ක් ගෙවන්න නැතුව. ඒත් හොයාගන්න අමාරු හරියම කෙනෙක්. එතන තමයි හිඟේ තියෙන්නේ. අපි මිනිස්සුන්ව පුරුදු කරන්න ඕන වැඩ කරන්න. එක එක අර තියෙනවානේ ලෝයෙන් එකෙක් එක දෙයකට වෙයි සමතා වගේ. ඒගොල්ලන් අඳුනගෙන ඒගොල්ලන්ට ඒ උත්තේජනය දීලා කරොතින් මේ රට මම එක එක අවුරුද්දෙන් ගොඩ ගන්න පුළුවන් කියලා. නාස්තිය නැති කරන්න ඕන, හොරකම නැති කරන්න ඕන. හොරු වෙන එකත් නවත්තන්න ඕන. සුදු ඇඳගෙන හොරු වෙන එක නවත්තන්න ඕන සම්පූර්ණයෙන්ම. ඔය ගරු කියන නම අයින් කරන්න. ගරු එකෙන් තමයි මේ ප්‍රශ්න පටන් ගන්න. පඩියට වැඩ කරලා සියරම මෙව කළා ඊට පස්සේ ගරු කෑලකුත් ඉස්සරහට දාගන්නවා. ඇයි? ඇමරිකාවේ ප්‍රෙසිඩන්ට්ත් කියන්නේ මිස්ටර් ප්‍රෙසිඩන්ට් කියලා. ඇමරිකාවේ ඔබ ඇමරිකාවට ගිහිල්ලා තියෙනවා. පළවෙනි නම් මේ කතා කරන්න ඕනේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට කියන්නේ ට්‍රම්ප් කියලා. ජනප්‍රියත මිස්ටර් ට්‍රම්ප් කියලා. හරිද? ඔනරබල් යූ එක්සලන්සි කියන්නේ නැහැ නේ වල. මොකද අපි සේවයට එනවා නම් අපි සේරම එක හා සමානයි. ඒකට අර මේ නීති භාෂාව කියන්නේ පරිපාසු. ඒක සමානයි. අපිට පුළුවන් එක සමාන ලෙස ඇවිල්ලා ඒ සේවය කරන මිනිස්සුන්ගේ හිත දිනා ගන්නවා නම් එහෙම එකක්. සේවය අතහැරලා මේක ලොකු මේ අපෙන් කරන මේ ලොකු සේවයකටත් වඩා අපි ඒක අපිට ඒක අයිතියක් තියෙනවා. අපි මේ රටට කරන්න දෙයක. ඒක අපි ගරු සේවයක් කියලා කිව්වට ඒක අපිට තියෙන that's our duty to serve the country of birth. That's our duty to serve the country where we have got a free education, free health care.
ඉතින් දැන් මේ රටෙන් ඉගෙන ගත්ත බොහෝ දෙනෙක් ඉතින් රට දාලා යන එක නිකරන්නේ එක කොහෙද තින් ඒතර බොහෝ දෙනෙකුට ඒක අමතක වෙලා නේද ඉතින් අවසානේ ගත්තම දේශපාලඥයෝ විතරක් නෙමෙයි
තමයි ඒක කාරණා දෙකක් චතුර. ඒකට හේතුව නිකන් දෙනෙ හින්දානේ ඒක නිකන් ගන්නෙ. ඉස්ලාම් නිකන් දෙන එක නවත්තන්න ඕන. නිකන් දුන්නොත් කියන්නේ හරි අපි ඕගලන්ට දෙනවා බර්සරි එකක්. ණයක් දෙනවා ඉගෙන ගන්න. හැබැයි රස්සා කොනට ගෙවන්න ඕන. ඒකට බොන්ඩ් එකක් අස්සම් කරා ගන්න ඕන. අනිත් එක මිනිස්සු යන්නේ ඉන්න බැරි හින්දානේ. ඉගෙන ගත්තයි කියලා මෙතන ඉන්න බර නම් මේ මිනිහට මොනවද මිනිහට කියන්න බෑ නෑ ඉන්න කියලා. දැන් දොස්තර කෙනෙක්ට මම අපි බැලුවොතින් ඉහළම වෘත්තිකයකට දොස්තරලානේ හුඟක් මෙන් නීතිඥ කවුරුත් පිටරට යන්නේ ඒගොල්ල මෙහෙ කොහොම හරි ගේම ගහගෙන ඉන්නවනේ දොස්තරලා උච්චර විභාග පාස් කළ ඒගොල්ලන්ට ඒ ඒ ඒගොල්ලන්ගේ වෘත්තිය කරන්න අවස්ථාව නැත්තම් ඒ මිනිස්සු මොකද්ද කරන්නේ එයාගේ පැත්තෙන් බැලුවොතින් ඉතින් අපි නිකන් උගන්වනවා කිසිම බැඳීමක් නැතුව ඊට පස්සේ මිනිහා අනාථ වෙච්චා මිනිහා පිටරට ගියා මයි වෙනා මො පිනට ගෙනල් පිටරට ගියා කියලා මම බලන්නේ මේ විදියට ඒ පැත්තෙත් බලන් දෙපයි අපි මම නම් කියන්නේ මේ රටින් කිසි කෙනෙක් යන්න ඕනේ නැහැ මේ රට ඉතාමත් අග්‍රගණී රටක් ලෝකේ හැමතැනම හැම රටකටම ගිහිලා හැම රටකටම ගිහිල්ලා තියෙන මිනිස්සුක හැටියට මේක තමයි අපේ රට මේක තමයි මට නම් හොඳම රට මේක ගොඩ ගන්න ලේසි මිනිස්සු එකතු වෙන්න ඕන දේශපාලඥයන්ට දේවත්වයෙන් සැලකීම නවත්තන්න ඕන ඒගොල්ලන් අපි ආශ්‍රය කරමු ඒගොල්ලන්ට අපි කියමු වැඩේ කරන්න කියලා නමුත් වැඩේ නොකරොතින් ඒගොල්ලන්ට දඬුවම් දෙන ක්‍රමයක්වත් හදන්න ඕන ඉස්සර තිබුණා දැන් නැහැ ඉස්සර තිබුණා මේ ආසන මට්ටමින් තීරීලාපත් වෙන හැ දැන් ඉන්නේ දිස්ත්‍රික්කේ ඒ ආසන මට්ටමින් ආපුවා මෙයා ඒ ආසනයේ ජනතාවට වග කියනවා දැන් වගකීමක් නැහැ වගවීමක් නැහැ දැන් තියෙන්නේ වෙනත් දේවල් දැන් වෙන්නේ දැන් තියෙන තනි ක්‍රම ඩීල් ක්‍රමයක් නේ තියෙන්නේ ඩීල් නේ යන්නේ මෙතන ඉතින් ඒක තමයි වෙන්න ඕන සමාජ විපර්යාසයේ සමාජ පෙරලිය ඕක මං හිතන්නේ ඕක තමයි ඔය සමහර කට්ටියක් ඔය අරගල කාලේ කිව්වේ සිස්ටම් චේන්ජ් කියලා හැබැයි මං හිතන්නේ ඒගොල්ලෝ දැනන් හිටියේ කියලා මොකද්ද මේ කියන සිස්ටම් චේන්ජ් එක මොකද්ද කියලා ඒගොල්ලෝ ඒක අර්ථකථනය කරේ නැහැ දැන් උනත් පරක්කුනේ ඒගොල්ලන්ට කියන්නේ මේක තමයි අපි අපිට ඕන සිස්ටම් චේන්ජ් එක කියලා
දැන් මේ වෙලාවේ හැමෝම එක විදියට හිතුවට රාජ්‍ය සේවයට වගකීමක් තියනවාද මීටරා කරන්න ඒ කියන්නේ ලක්ෂ 15ක් විතර පිරිසක් ඉන්නවා අපි මේ පිරිස හරියට ප්‍රයෝජන තරම් තියනවද රටේ දියුණුවට
දැන් මම දකින විදියට මේ රාජ්‍ය සේවයට අපි බණින එක හරි නැහැ එකක් තමයි සමහර අය ඇවිල්ලා තියෙන්නේ දේශපාලන චිත් වලින් ආපු කට්ටිය ඉන්නවා. ඒකෙන් තමයි මේ රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස ප්‍රසාරණය වෙලා තියෙන්නේ. නමුත් දැන් ඒ කට්ටිය එක ඇස් ඉන්නවනේ. ඒගොල්ලෝ යම් කිසි ට්‍රේනින් එකක් තියෙනවා. ඉතින් ඒගොල්ලන් අපිට ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන්. මේ රටේ ඉදිරි වර්ධනය සඳහා දායක කරා ගන්න. දැන් බලන්න අපි ඔය රාජ්‍ය ආයතනයක් ගන්න. අපි CB එක ගත්තා. එතකොට දුම්රිය සේවාව ගත්තා. ඒ වගේම වෝටර් බෝඩ් එක ගත්තා. ඉතින් ඒවා හරියට ප්‍රතිව්‍යුහගතකරණය කරොතින් හරියමං අධ්‍යක්ෂක මණ්ඩලපත් කරලා වගකීම් අධ්‍යක්ෂක මණ්ඩල සභාපතිවරුපත් කරලා ඒගොල්ලන්ට දුන්නොතින් කාර්යභාරය ටාස්ක් එකක් දුන්නොතින් මේවා හරි පැත්තට ගේන්න පුළුවන්. අපි රටේ වතුර හිඟයක් නැහනේ. අපිට තියෙන්නේ වතුර පාලනය කරගන්න බැරි කාලකන්ණි කම. දැන් අපි දැක්ක මාස දෙකකට ඉස්සර වෙලා මේ වැහැපු වතුර කොහෙද ඉතුරු වුනේ? මහමුදේ පිටරට අපේ ආදියේ අපේ රජවරු කිව්වේ හසෙන් වැටෙන එක වතුර විදක්වත් ප්‍රයෝජන නොකර මහමුදිරන්න සලස්සන්න එපා කියලා පරාක්‍රම රජුරා කියපු අපි අදත් පිළිගන්නවා ඒක. ඉතින් මේ රටට වැටෙන වතුර ටික මේ රට ඇතුලේ ගබඩා කරා ගන්න බැරි නම් මෙච්චර යන්ත්‍ර උපකරණ තියෙනකොට මෙච්චර තාක්ෂණයේ තියෙනකොට මේක කාලකන්නිකමක් නැත්තම් මොකද්ද? දැන් මාස දෙකක් පැවුතින් නියඟේ ඉපද නියං ආධාර දෙන්න ඕන. වැහැපුවම ගම් වතුර ආධාර දෙන්න ඕන. ඉතින් මේක මේ හැම අවුරුද්දේ වෙන කරුමක්කාර දෙයක් නේ. ඉතින් මොකටද පාලකයෝ මේක හරියට හසුරුව ගන්න බැරි නම් අපිට පුළුවන් ඇලවේලි හදලා වැව් පොකුණු නිර්මාණය කරලා මේ වතුර විශාල ප්‍රමාණයක් දැන් උඩින් මේ වතුර ටික එන්නේ කඳු කියන්නේ සිරිපා අඩවියෙන් තමයි හුඟක් ගංගා නමයක් පහළ වෙනවනේ. ඒ කියන්නේ ලංකාවේ සතර දිසාවට යන ගංගා අපිට තියෙන්නේ. මේකෙන් මම කියන්නේ මේක ඉතා විශාල මේක පුණ්‍ය භූමියක්. ඉතින් මේ පුණ්‍ය භූමිය අපිට දීලා තියෙන්නේ අපිට ආහසට උඩින් හැමදාම ඉරේඩිය එනවා. ඉතින් මේක අපි පාවිච්චි කරේ නැත්තම් අර බයිබලේ තියෙන තලෙන්තු උපමාව කියලා. The parable of the talents. If you don't use the talents, it will be taken and given to others. එහෙම වෙන්නත් පුළුවන් අපිට. කාලයගේ වැමේ සෝභාධර්මය විසින් අපිට දීලා තියෙන මේ තලෙන්තු ටික අපිට නැති වෙන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් මේක කරන්න. ඔය සීරම රාජ්‍ය ආයතනවල සේවකයන්ට අපි කියනවා මේගොල්ලෝ ගිහිල්ලා මේ වර්ජනීය කරනවා. දැන් ඕකට තල්ලු වෙලා තියෙන්නේ එක එක යටි අරමුණු අතුවනේ. දැන් ඇත්තට මේගොල්ලෝ ආර්ගලය කරන්න ඕනේ ටෙලිකොම් එක ඉස්සරහ පිට හරි විදුලි බල මණ්ඩලයේ ඉස්සරහ පිට හරි ඔය මේ රෝහල් ඉස්සරහ පිට හරි නෙමෙයිනේ. ඒගොල්ලෝ යන්නේ බල අධිකාරියට කියලා කියන්නේ මේ දුක් ගායනාව. ඒ කොනේ ලුම්මාවතට නැත්තම් සිරිකොතට ගිහිල්ලා එතනනේ ආර්ගලය කරන්න ඕනේ. දැන් මේව කිව්වට පස්සේ මට වුණා කරේ මම කියන්නේ මම හිතන විදිහට. ඒගොල්ලෝ තීරණය ගන්නනේ. පාර්ලිමේන්තුවේ ගිහිල්ලා වැඩකුත් නැහනේ. ඒගොල්ලෝගේ දැන් ওই වෘත්තීය සමිති සේරම යම්කිසි දේශපාලන පක්ෂයට අනුබද්ධ කට්ටියනේ. ඉතින් ඒගොල්ලන්ට යන තියෙන්නේ ඒගොල්ලන්ගේ දේශපාලන බල අධිකාරියට ගිහිල්ලා කියන්න ඕන ඇයි මෙහෙම අපිට කරන්නේ? අපි මේවද අපිට පොරොන්දුනේ? ඒ වගේම මම කියන්නේ ඔය ලෙඩ්ඩුන්ට කරදර වෙන විදිහට අරගල කරන එකට අපිට කාටවත් එකට එකඟ වෙන්න බෑ. බාල බෙහෙත් දුන්නත් අරගල කරලා විනාශ කරත් දෙකම එකයි. ඉතින් ඒ ජපානේ නම් තියෙනවා ඒගොල්ලන් අරගල කරනකොට ඒගොල්ලෝ කළු පටියක් බැඳගෙන ඒගොල්ලන්ගේ විරෝධය පහලා වෙනතරත් වැඩිය හයියෙන් වැඩ කරනවා දැනෙන්න. ඒක තමයි ජපාන් ක්‍රමය. ඉතින් අපිත් බලන්න ඕනේ ඒ පරිභෝගිකයට ඒ ජනතාවට මේ අමාරු වෙන ඕන විදිහට ඒ අරගලේ අමුතු වෙන විදිහකට කරන්න දැන් ක්‍රම තියෙනවානේ. ඉතින් ඕක තමයි වෙනස. ඉතින් මම හිතන්නේ ඒවලට හරියම කටිය පත් කරුවොත් ඉතින් ওই අරගල තියෙන අවස්ථාවයක් නැහැ.
අවසාන වශයෙන් නෝනම තැනක නායකයාට තමයි දිශාවක් තියෙන්න ඕන, දැක්මක් තියෙන්න ඕන, කොහෙටද මේක අරගෙන යන්නේ කියලා හැඟීමක් තියෙන්න ඕන. එතකොට මේ රටට ඕන කරන්නේ මොන වගේ නායකත්වයක්ද? සාර්ථක ව්‍යවසායකයෙක් විදිහට ඔබ හිතන කෙනා කවුද? හිතන කෙනාට තියෙන මොන වගේ සුදුසුකම්ද? එහෙම අය අපේ ගාව ඉන්නවද?
චතුර මම හිතන කෙනා ගැන මම කියන එක හරි නෑ. මොකද මට එහෙම තාම කෙනෙක් හිතලා නෑ. නමුත් මේ ළඟදී මම ඉතාමත් වැදගත් මං ප්‍රිය කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක කතා කරලා කිව්වා, මාත්‍යෝ මේ රටට අපිට ඕන අයිතිකාරයෙක්. මේ රට ගැන ආදරේ තියෙන අයිතිකාරයෙක් ඕනේ. දැන් නෑ. ඉතින් මම හිතන්නේ එහෙම නායකෙක් තමයි. නායකයා කියන්නේ ඉස්සරහින් යන මනුස්සයනේ. ඕන ප්‍රශ්නකදී ඉදිරියට එන්නේ නායකයා. ඒ නායකයා ගැන විශ්වාසය මිනිස්සුන්ට තියෙන්න ඕන. මේ රට ගැන විශ්වාසය නායකයාට තියෙන්න ඕන. මම හිතන්නේ දැන් ඉන්න කට්ටියද මේ රට ගැන තරහද කොහෙද තියෙන්නේ? තියෙන දේවල් විකුණන දානවා. පිටරටින් නාය ගැනලා මේකට බානවා. මේ රටේ මෙච්චර දේවල් තියෙනකොට දිනු කරන්න. ඉතින් අපිට අවශ්‍ය නායකත්වය මම අන්තිමට එහෙම නායකත්වයක් දැකලා තියෙන්නේ මේ අපි අතීතයේ අපේ රජවරුන්ගේ නායකත්වය අපි පොත්වල කියවලා තියෙනවා. ඩී.එස්. සේනායක මහත්තයා වගේ නායකයෝ ඉතාමත් එයාගේ තියෙන පොතක් මම කියව බ්‍රෝහියගේ පොත. එයා කියපු මේ ලංකාවේ වාරිමාර්ග ක්‍රමය ගැන විශාල පොතක්. ඒක කියවපම තේරෙනවා එයා කොච්චර දෙයක් මේ ගැන හිතුවද කියලා. ඉදිරිය ගැන මේ වැව් වමුණු විසෝකුටු හැම එකක් මේකේ ගැබ් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ නායකයෙක් අපි දැන් පහල කරා ගන්න ඕන මේ රට ඉදිරියට ගෙනියන්න. නායකයා පැනලා දුවන්නත් බෑ. නායකයා මේ රටෙන් මේ ප්‍රයෝජන ගන්නත් බෑ. රටට ප්‍රයෝජනයක් වෙන්න ඕන නායකයෙක් ඕන. දැන් ඉන්න කට්ටිය සේරම තියෙන්නේ V8 එකයි, පිටරට සවාරි මාලිගාවල වැජමෙන්ඩයි, ගරු නම්බුවයි. කොටිම කියනවනම් ධනය සහ බලය මත දෝලනීය වෙන පාලන ක්‍රමයක්. ඒකෙන් අපි මිදුණොතින් මේ රට ගොඩ ගන්න පුළුවන්. එහෙම නායකයෙක් ළඟදීම අපිට ලැබේවායි කියලා මම ප්‍රාර්ථනාත් කරනවා. වෙන්න ඕන.
ඔබතුමා මෙහෙම හිතන්නේ නැද්ද? ඒ කියන්නේ දැන් අපි 2015 ඉතර ඉඳලා අපිට ආවේ එකක් තමයි, අපි කෙහෙල් කොලේ බත් ගන්න ඕන, සරල වෙන්න ඕන, නිල නිවසේ ඉන්න හොඳ නැහැ. ඊට පස්සේ අපේ ඇඳුම් අඳින්න ඕන, අපිට ගැළපෙන විදිහ ඇඳුම් තියෙනවා, අපිට ගැළපෙන විදිහ හිතන්න ඕන, වාහන පිටිපස්සෙන් අරන් යන්න හොඳ නැහැ, ආරක්ෂාව වැඩිය දාගෙන යන්න හොඳ නැහැ. අපිට තිබ්බේ බොහොම මතුපිට පේන සරල කාරණා නෙමෙයිද? ඊට පස්සේ රතු සිමන්තියේ හිටපු නායකතුමා රතු සිමන්ති දාපු ගෙදර සරලව හිටියේ. අවසානයේ එනකොට අස්සම් කරලා පෑනත් ක්ලිප් එක ගහලා ඉවරලා සාක්කුවේ දාගත්තා. අන්න පිළිවෙල. අපි මේ සරල කාරණාවල තමයි ඉල්ලා හිටියේ. මේක 80 බිලියන් ඉකොනොමි එකක් තියෙන රටක්. ඒතර මේක ඊළඟට තව 8 ඩයි හට ගෙනියන්න ඕන. මේ රට හොඳ CEO කෙනෙකුට දෙන්න ඕන, නැත්නම් ප්‍රධාන විධායක නිලධාරියෙකුට දෙන පඩියක් දීලා හොඳට ඉන්න කියලා. ඔය හැමතැනම විවෘත කිරීම අරව මේවට යන්නේ නැතුව පැත්තකින් ඉන්න කියලා. රට ගැන ෆෝකස් කරලා තමන්ගේ පැය 8ට විතරක් වැඩ කරලා මේක කම්පනි එකක් විදිහට හිතලා ගොඩ දාන මිනිස්සෙකුට දුන්නොත් මොකද හිතෙන්නේ?
එහෙම තමයි වෙන්න ඕනේ. දැන් ඕන කරන දේ චතුරේ කටිම එළියට
නෑ. මොකද ඔක්කොම සරල.
දැන් සරල කියපුවම බොරු සරල ක්‍රමයකුත් තියෙනවානේ. ඔය කෙහෙල් කොලේ කෑවට පිටිපස්සෙන් වෙන වෙන දේවල් කරන්න බෑනේ. ඩීල් දාලා කෙහෙල් කොලේ කාලා වැඩක් නෑනේ. දවල්ට කෙහෙල් කොලේ කාලා රැයට ඩීල් එක දානවා නම් ඒකෙන් වැඩකුත් නෑ. මං කියන්නේ මිනිහෙක් අවංක වෙන්න ඕන. ඒ අවංකත්වය පිළිඹිඹු වෙන්නේ රටේ ජනතාව ඒක පිළිගත්තාම. ඒ කියන්නේ මම කියන්නේ කෙහෙල් කොලේ ගන්න ඕනේ කියලා. මං කියන්නේ නාස්ති දූෂණේ අර මම කියපු කාරණා හතර. ওই කාරණා හතර හොඳටම ඇති මේ රට ගොඩ ගන්න. දූෂණේ නැත්තරම නැති කරන්න ඕන. ඒකට ගේන්න ඕන නීති පද්ධතිය. මම දැක්කා කවුද දාර්ශනික කියලා තියෙනවා. If the people are angels, you don't need rules. දේවදීවර මේ 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 රටවල් වල ඉන්නේ ඉතින් ඒතර මේ නීති පද්ධතිය ඕනේ නැහැ. නීති ඕනනේ අපිට. මේ හරි මේ නීතිය අපිට ඇති වෙන්නේ නීති තියනවා චතුර. නීති නැතිකමක් නෙමෙයි. නමුත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන දෙකක් තියෙනවානේ. ක්‍රියාත්මක කරන. නීතිය පසුනිල නෙමෙයි. එකක් තමයි පොලිසිය. අපි පාට බහැපුවම පොලිසිය. එතකොට නීතිඥ මණ්ඩලය. ඒ දෙකෝල්ලෝ හරියට නීතිය බැලලා නීතිය ක්‍රියාත්මක වෙන්න තැනට ගේනවා නම් දැන් තියෙන තත්ත්වය වෙන සමායට අපිට හිතෙන්නේ පොලිසිය දැකපුවම දුවන්නනේ. ෂුවර් නෑනේ. ඉතින් ඒක ඒ ඒ ඒ ඒ දේවල් හැදුවොතින් එතකොට රටේට හරියම ගරුත්වයක් ලැබෙනවා. නීතිය හරියට තියෙනවා කියලා මේ රටේ. නීතිය ක්‍රියාත්මක වෙනවායි කියලා. ඉතින් ඒකට තමයි නායකත්වයක් අවශ්‍ය. දැන් අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මුල් කාලේදී අපි ඒ වගේ ගතිගුණ දැක්කනේ. ඒ සරල ගතිගුණ දැක්කා. අපේ අභාග්‍යයකටත් එයාගේ අභාග්‍යයටත් අවුරුදු දෙකක් යන්න ඉස්සෙල්ලා එක කරා ගන්න බැරුව ගියා. කරන්න ඉඩ දුන්නේ නැහැ මම දන්න විදියට. පවුලෙන් වෙන්නත් පුළුවන්. මම දන්නේ නැහැ මොකද උනේ කියලා. මටත් මේක අදාහ ගන්න බෑ. නමුත් ඒ ගිය මාර්ගයට මිනිස්සු හුඟක් ගරු කරාන එකට. අන්තිමට සිස්ටම් චේන්ජ් කරන්න ගිහිල්ලා චේන්ජ් උනේ යා.
අපි වැඩසටහන අවසන් කරනවා. වෙනස් කතාවක්, වෙනස් මානයක සාර්ථක ව්‍යවසායකයෙක්, ඒ වගේම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ හිටපු සභාපතිවරයා, රට ගැන හැමතිස්සෙම කතා කරන, රට ආදරය කරන චරිතයක් අපේ වැඩසටහනට අද ආවේ. බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. අපි හිතමු අපිට අපි ඒ විදිහ බලාපොරොත්තුවක් එක්ක අපිට නැගිටින්න පුළුවන් මේ කියලා රටක් විදිහට.
ස්තුතියි චතුර. මමත් ලොකු විශ්වාසයක් තියෙන, මම හැමතිස්සෙම විශ්වාස කරන මිනිස්සෙක්. මේ රට ගොඩ ගන්න පුළුවන් අපිට. අපි සියලු දෙනාම එක්ුණොතින් ඒ කාර්ය අර නොහැක්කක් නොමැත කියන තැනට අපි යමු.
කිසිම වෙලාවක මේ ඍණාත්මක අදහසක් තිබ්බේ නැහැ. ඔබතුමා පුරාවටම තිබුණේ ධනාත්මක අදහසක්. මම ඍණාත්මක දේවල් කොහේ යවුවත් ඉතින් අපි හිතනවා ඒක තමයි විය යුතු දේ. මේ හැමෝම දාලා යන්න ඕන වෙලාවක් නෙමෙයි. එකට එකතු වෙලා මේ ගොඩ ගන්න ඕන වෙලාවක් අපි ඉන්නේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි මම හැමදාමත් කියනවා වගේ මේ රටේ හුලඟත් සැපයි අපිට මේක කරන්න පුළුවන්. අපි වැඩසටහන අවසන් කරනවා. එහෙනම් මේ ටෝක් විත් චතුරේ.